කවුරුත් සාධකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්නතුනි මේ වන විට මේ ප්‍රායෝගික වශයෙන් න්‍යායාත්මක වශයෙන් දෙකෙන්ම විග්‍රහ කරපු ආනාපාන සති සමාධිය භාවනා කරන්නට උපකාර වූ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ අවසන් කළා. කවුරුත් තේරුම් ගත්තා. අද ඒ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ න්‍යායාත්මක වශයෙන් විග්‍රහ කරපු ආනාපාන සති සමාධිය හේතුඵල ධර්මයට බහා ගලපා බලා ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගැනීම පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සූත්‍රයක් වූ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව කරුණුකාරණා කිහිපයක් දේශනා කරන්නට, පැහැදිලි කරන්නට, විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ගිරිමානන්ද සූත්‍රය බුදුහාමුදුරුව එක්තරා අවස්ථාවක ඒකං සමයම් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසිදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දු භගවන්තං එතදු වෝච. ආයස්මා බන්ති ගිරිමානන්දු ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානු. සාදු බන්තේ භගවා යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදාය ති සචේකෝ තං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා භාසෙයාසි තානංකෝ පනීතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම් බේය. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ වගේ පාඩයක් තමයි ආරම්භයේ තියෙන්නේ. මේ රෝගයක් ගැන කතා කරනවා. ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානු. මේකේ දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ සම්මතයෙන් ඔය දහම් පාසල්වල මේ ඉගෙන ගන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා ගිරිමානන්ද කියලා. මේ හාමුදුරුවන්ට අසනීපයක් හැදුනා. බොහොම අමාරුවෙන් නැගිටින්නවත් බැරුව ඇඳක නිදාගෙන හිටියා. මේ නිදාගෙන ඉන්න හාමුදුරුවන්ට හොඳටම අමාරු වෙලා අපහසුයි. බාලයි ගිලානයි ආබාධිකයි. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියලා බුදු හාමුදුරුවන්ට මේ බව කිව්වහම බුදු හාමුදුරුවෝ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා විග්‍රහ දස සංඥා කිව්වා. මේ දස සංඥා ගිහිල්ලා සජ්ජායනා කළහම ඒ හාමුදුරන්ට සනීප වුණා. ඒ හාමුදුරුව ඇඳින් නැගිට්ටා. ඒ බාල ගිලාන භවෙන් මිදුණා කියන එක තමා අද කවුරුත් දන්නෙත් කියන්නෙත් උගන්නන්නේ. නමුත් මේක ඊට වඩා හුඟක් ගැඹුරු කාරණයක්, ගැඹුරු දෙයක්. මේක තේරුම් ගත යුතු පරමාර්ථ ධර්මයක් මෙතන ඇතුලේ ගැබ්බෙලා තියෙනවා. මෙතන ගිරිමා නන්දි මේ මේක මේ පුද්ගලයෙක්ගේ නමක් නෙමෙයි. ගිරි කියන්නේ මේ පංචස්කන්ධයේ දුක්ඛන්ධ. මා කියන්නේ නිදහස් විය යුතු. මේ දුක්ඛන්ධෙන් මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ නන්දි. කැමැත්තෙන්ම නන්දි කියන්නේ චන්ද්‍රාගය, නන්දිරාග. කැමැත්තෙන්ම මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ මිදී නිදහස් නොවී කැමැත්තෙන්ම ඒ දුක්ඛන්ධ අල්ලගෙන උපාදානය කරගෙන ඉන්න පුද්ගලයෙකුට කියනවා ගිරි මා නන්දි. මේ වචන තුන මාගදී වචන තුනක්. ඒ නිසා මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධෙන් මිදී නිදහස් වන්නට නොහැකිව ඒ දුක්ඛන්ධ උපාදානය කරගෙන අල්ලගෙන ඉන්න පුද්ගලයෙකුට කියනවා ගිරි මා නන්දි කියලා. ඒ නිසා මේ දුක්ඛන්ධ තමයි මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම තමයි මේ සියලු රෝගවලට දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙන්නේ. ඒ නිසා සියලු පෘථග්ජන රෝගියා මේ රෝගයෙන් මේ සංසාර රෝගයෙන් මේ දුක්ඛිත වෙලා බාල ගිලාන ආබාධ වෙලා ඉන්නවා. ඒ නිසා මේක මේ එක හාමුදුරු නමකට කියපු කතාවක් නෙමේ. සියලු ගිරිමානන්දයින්ට දේශනා කළා. අවසාන කියලා තියෙනවා යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්බේ. ඒ නිසා යං ගිරිමානන්දස්ස කියන එකෙන් පැහැදිලි වෙනවා ඕනෑම මේ දුක්ඛිත බාල ගිලාන බවට පත් වූ සියලු දෙනා මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ තේරුම් නොගෙන ඒ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ කැමැත්තෙන්ම නන්දි රාග සහගතව උපාදානය කරගෙන ඉන්න නිසායි මේ දුකට මේ බාල බවට ගිලාන බවට ආබාධ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ එක හාමුදුරු නමකට කියපු එකක් නෙමෙයි. මේ සියලු පෘථග්ජන ලෝකයා මේ සංසාර රෝගයෙන් මේ දුක් විඳින්නේ මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ නොපෙනී නොදැක නොදැන ඒ දුක්ඛන්ධම කැමැත්තෙන්ම උපාදානය කරන අල්ලගෙන බදාගෙන තියෙන නිසායි. ඒ නිසා මේ උපාදානය කරගෙන තියෙන දුක්ඛන්ධෙන් මිදී නිදහස් වන්නට බුදුහාමුදුරුව මේ දස සංඥා ඉගැන්වුවා, ප්‍රකාශ කළා, දේශනා කළා, පෙන්වලා දුන්නා. ඒ නිසා මේකේ තියෙන්නේ මේ එක්කෙනෙකුට දේශනා කරපු ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරුව සියලුම පෘථග්ජන ලෝකයාට සියලුම සංසාර රෝගයෙන් දුක් විඳින බාල වූ ගිලාන වූ ආබාධ වූ පුද්ගලයන්ට දේශනා කරපු ගැඹුරු ධර්මතාවය. ඒ නිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ සියලුම මේ දුකින් පීඩා විඳින දුක්ඛිත වූ බාල වූ ගිලාන වූ ආබාධ වූ රෝගීන්ටයි. මේ සියලු රෝගයට හේතුව අර දුක්ඛන්ධ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්නවා. ඒකෙන් මිදී නිදහස් වන්නට නොදැන. ඒක තමයි ගිරි මා නන්දි කියන මාගදී භාෂාවේ වචන තුනේ තේරුම. මේ මා කියන්නේ මිදී නිදහස් වීම. මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්නවා නම් යමෙක් එයා ගිරි මා නන්දි කෙනෙක්. ඒකයි තේරුම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධය උපාදානය කරගන්නවා. ඒකෙන් මිදී නිදහස් විය යුතු බව දන්නේ නැහැ. ඒක උපාදානය කරගත්ත ගමන් බරක් බව, ඒක බයක් වෙන බව, ඒක බැම්මකට බැඳින බව තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේක අර පදපරම විදිහට කිව්වොත් තමා අර හාමුදුරුවනමක් දුක්කිටව බාලව බොහොම ආබාධව ඉන්නවා නැකටින්නවත් බැරුව ඒ හාමුදුරුවන්ට මේ දස සංඥා සජ්ජායනා කර ගමන් ඒ හාමුදුරුව සුවපත්වෙලා නැකිට්ට කියන එක තමා අද කවුරුත් පදපර්ම ලෙස තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් ඊට වඩා උඟා ගැඹුරු ධර්මතාවයක් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. මේක ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීමක්. මේක ගැඹුරු විදිහෙන්ම තේරුම් ගත යුතු සූත්‍රයක්. එනිසා මේක ප්‍රායෝගික වශයෙන් නිවනට උපකාර වන්නා වූ දස සංඥා මේකේ පැහැදිලිව විග්‍රහ කරලා ප්‍රායෝගික වශයෙන් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා. එනිසා මේ දස සංඥා මොනවද කියලා බලමු. කතමා දස, අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනුබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති. මේ 10 තමයි මේ 10. මේ 10 මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ මාගදී භාෂාවෙන්. මම මිට කලිනුත් කිහිපවරක්ම කිව්වා මේ මාගදී භාෂාව ලිඛිත භාෂාවක් නෙමෙයි. අපි දැන් මේ සිංහලෙන් ලිව්වට මේක මේ පැත්තේ නම් මේ පැත්තට සිංහල භාෂාව වගේ කියන භාෂාවකුත් නෙමෙයි. අගේ නම් මෙහාට කියන ශබ්ද සංඥා ඇති භාෂාවක්. ඒ නිසා මෙතන අපි හොඳට තේරුම් ගන්න ඕන මේ මාගදී භාෂාවේ වචන තේරුම් ගත්තොත් පමණයි මේ දස සංඥා නිවැරදිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් මෙතන තියෙන්නේ අනිත්‍ය සංඥා නෙමේ, සංඥාවේ අනිත්‍ය බව. අපි මෙනෙහි කරන්න ඕන සංඥාවේ අනිත්‍ය බව. සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා අපි මේකේ දෙපැත්තක් තියෙනවා, ද්වතාවයක් තියෙනවා, ආනපාන තියෙනවා, හේතුඵල තියෙනවා. හේතුව අයින් කරන්න ඕන. හේතුව තමයි අනිත්‍ය බව. දුකට, බාල බවට, ගිලාන බවට, ආබාධයට බව හේතු වෙන්නේ අර පංචස්කන්ධයේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ අපි ගන්නවා, ඇතුළට ගන්නවා, උපාදානය කරගන්නවා, අල්ලගන්නවා, අයිති කරගන්නවා. ඒ නිසා මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා නිත්‍ය බව පජහති. ප්‍රහාණය කරන්න ඕන, අයින් කරන්න ඕන, හිතෙන් ඉවත් කරන්න ඕන. ඉතින් ඒක නිසා සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා නිත්‍ය බව ප්‍රහාණය කරනවා නම් අන්න ඒක හේතු අයින් කළා ආනපාන සති සමාධියේ පිහිටා සතරාජපට්ඨානේ පූර්ණ කරගන්න උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ නිත්‍ය බව හිතෙන් අයින් කරන තාක්කල් අර ප්‍රිය දේට ඇලීම, එහෙම නැත්නම් අර අප්‍රිය දේට ගැටීම, අර ප්‍රියාප්‍රිය අතර මැනලා එකකට නිත්‍යසේ අර කටයුතු කිරීම තමයි මේ දුකට, බාල ගිලාන ආබාධ බවට හේතුව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ කියපු දේ අනිත්‍ය සංඥා කියලා කිව්වොත් ඒක කිසි හරයක් නැහැ, ගිරව් කියන වගේ කතාවක් පමණයි. නමුත් සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කරලා නිත්‍ය බව ප්‍රහාණය කරන්න ඕනේ හිතෙන්, අයින් කරන්න ඕනේ, අස් කරන්න ඕනේ හිතෙන්. හිත පිරිසිදු කරගන්න ආනපාන සති සමාධිය කියන්නේ මේකයි. ඒ නිසා අනිත්‍ය අනුපස්සී විහෙරති, නිත්‍ය සංඥා පජහති. මේක තමයි ධර්මතාවය. ඒ නිසා සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කරලා නිත්‍ය බව ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා අත්ත බව ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම සංඥාවේ අසුභය මෙනෙහි කළා සුභ බව, සුන්දර බව, අස්මිමානේ රාගය හිතෙන් ඉවත් කළ යුතුයි. ඒ වගේම සංඥාවේ ආදීනව මෙනෙහි කළා ආස්වාදයෙන් මිදී නිදහස් විය යුතුයි. ඒ වගේම සංඥාව ප්‍රහාණය කළා මේ උපාදානය, කාමච්ඡන්දය ආදී වශයෙන් අපි මේ අල්ලගෙන තියෙන දේ හිතෙන් අයින් කළ යුතුයි. ඒ වගේම සංඥාවේ විරාගය මෙනෙහි කළා රාගය හිතෙන් අයින් කළ යුතුයි. යෝගම සංඥාවේ නිරෝධ කරලා රෝධගැහිම සමුදය හිතෙන් ඉවත් කළ යුතුයි. ඒ වගේම මේ අර අභිරත සංඥා තුනක් තියෙනවා. පුඤ්ඤාභිරත, අපුඤ්ඤාභිරත, අනිඤ්ඤාභිරත සංකාර තුනක්. මේ අභිරත සංඥා අපි ඉවත් කරන්න සංඥාවේ අනභිරතය මෙනෙහි කරන්න ඕන. ඒ වගේම මේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සියලු සංකාර නිච්චසේ සුකසේ අත් සිය ගැනීම අයින් කරන්න ඕන. අර සංඥාවේ අනිච්ච බව, දුක්ඛ බව, අනත් බව මෙනෙහි කළා. ඒ අනුව ආනපාන සති සමාධිය වඩන්න ඕන. ඒ නිසා මෙතන මේ දෙපැත්තක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ වගේ සංගවලා තියෙන්නේ එක පැත්තයි කියලා තියෙන්නේ. නමුත් මේක නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තස්සයන් ධම්මෝ, ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධම්ම. ඒ නිසා එක පැත්තක් කියලා තියෙනකොට හැම වෙලෙම මේක නිවැරදිව අර දුවතාවය ආනපාන සති සමාධිය ආනපාන දන්නවනම් මේ හේතුව අයින් කරන්න පුළුවන්, මේ ඵලය තේරුම් ගත්තොත්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. හේතුව තමයි අර නිච්ච බව, සුඛ බව, අත්ත බව, සුන්දර බව, ආස්වාදය, මේ වගේ දේවල්, රාගය, රෝධ ගැහීම, මේ වගේ දේවල් මේ හේතු අයින් කළාම මේ ඵලය මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක තමයි ආනපාන සති සමාධිය. මේ ආනපාන තේරුම් නොගත්තොත් කිසි දවසක මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ප්‍රායෝගිකව මේ විග්‍රහ කරපු ආනපාන සති සමාධිය කාටවත් තේරුම් ගන්න බෑ. ඒ නිසා මේක මේ ගිරව් වගේ කියවන්න මේ අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා ලක්ෂ වාරයක් කියුවත් කිසිම හරයක් වෙන්නේ නැහැ. සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, අනුපස්සනා කළා, නිච්ච බව අයින් කරන්න ඕන. සංඥාවේ අනත් බව අනුපස්සනා කරලා අත්ත බව පජහති කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, අයින් කරන්න ඕන. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කළා සුභ බව, සුන්දර බව හිතෙන් ඉවත් කරන්න ඕන. සංඥාවේ ආදීනව මෙනෙහි අනුපස්සනා කළා ආස්වාදය හිතෙන් අයින් කරන්න පුළුවන්. ඒ වගේම සංඥාව වැරදි දේ ප්‍රහාණය කළා නිවැරදි දේ ඇතුළට ගන්න පුළුවන්. ඒ වගේම සංඥාවේ විරාගය අනුපස්සනා කළා රාගය ප්‍රහාණය කරන්න පුළුවන්. සංඥාවේ නිරෝධය අනුපස්සනා කළා රෝධ ගැහිම සමුදය හිතෙන් අයින් කරන්න පුළුවන්. ඒ වගේම අර අභිරත සංකාර, අභිසංකාර තුන අනභිරතය මෙනෙහි කළා අභිරත හිතෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම මේ අර සබ්බේ සංකාරා අනිච්ඡාති කියන එක තමයි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මානත්ථාති තේරුම් අරගෙන ඒකෙත් තියෙන ආනපාන අර නිච්ච සුඛාත්ථ අස්මිමානය හිතෙන් ඉවත් කරන්න පුළුවන්. මේක තමයි ආනපාන සති සමාධිය. ඒ නිසා මේ දෙපැත්ත තේරුම් නොගත්තොත්, ආනපාන සති සමාධියට අදාළව මේක තේරුම් නොගත්තොත් මේ දස සංඥා කියන එක නිකම් වචන ටිකක් කියෙව්වයි කියලා කිසි කෙනෙකුට ඵලයක්, ප්‍රතිඵලයක් නැහැ ගිරව් වගේ කියෙව්වට. ඒ නිසා මේ උතුම් බුද්ධ ධර්මය බොහොම ගැඹුරින් තේරුම් ගන්න ඕන. කොයි විදිහටද මේ ආනපාන සති සමාධියට ගලපා බලා ප්‍රායෝගිකව තමන් මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට හේතු වන මේ සියලු කරුණු හේතු මෙතන අයින් කරන්න මාර්ගය කියලා දීලා තියෙනවා. ඒ සඳහා ආනපාන සති සමාධියේ පිහිටනකොට එක පැත්තක් විග්‍රහ කරලා තියෙනවා, අනිත් පැත්ත තමන් විසින් තේරුම් ගන්න ඕන. ඇයි මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරන්නේ? ඇයි මේ සංඥාවේ අනත් බව මෙනෙහි කරන්නේ? ඇයි මේ සංඥාවේ අසුභය මෙනෙහි කරන්නේ? මේ සියලු දේ තේරුම් ගත යුතුයි. දැන් මෙතන මේ දස සංඥාම දීලා තියෙනවා. මෙතන අනිත්‍ය, අනත්ත, අසුභ, ආදීනව, පාන, විරාග, නිරෝධ, අනභිරත, සබ්බ සංකාර එකක් දීලා නැහැ. මොකද්ද මේ දීලා නැති එක? මෙතන නෑ දුක්ඛ, සුඛ දුක්ඛ නෑ. මේ 10ම උපකාර වෙන්නේ මොකටද? අර දුක කියන ඵලය ඉවත් කරන්න. ඒ දුකට හේතු වෙන දේ තමයි අපි අයින් කරන්න ඕන. ඒ දුකට හේතු වෙන දේ තමයි අර නිච්ච සුඛ අත්ත අර සුභ රාගය සමුදය මේ ආදී කොට ඇත්තා වූ දේ. ඉතින් ඒක නිසා මේ දුක්ඛිත බාල කියලා නාබාද බව අයින් කරන්න නම් හේතුව අයින් කරන්න ඕන. හේතුව අයින් කරන්න නම් අපි මේ ආගාරයට ආනපාන සති සමාධිය හේතුඵල ධාමයට බහගල පහබලා ප්‍රායෝගිකව ඉවත් කළාම හේතුව ඉවත් වූ පසු අර දුක්ඛිත බාල කියලා නාබාද බවෙන් පුද්ගලයෙකුට මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි ආනපාන සති සමාධිය කියන්නේ ප්‍රායෝගික. මේක තේරුම් නොගත්ත කෙනෙකුට මේ ගිරව් වගේ වචන ටික කියවගෙන ගියාට කිසිම හරයක් ඵලයක් තේරුමක් ලබා ගන්න බෑ. දැන් මේ රටේ ගිරිමානන්ද සූත්‍රය දවස ගානේ ඔය ගුවන් විදුලි වල රේඩියෝ වල චැනල් වල යනවා. ඔය ගිහියොත් පැවිද්දොත් බොහෝ දුරට පන්සල් වලත් විහාරස්ථාන වලත් ආරණ්‍ය වලත් දේශනා කරනවා, කියවගෙන යනවා, සජ්ජායනා කරනවා. නමුත් කිසි හරයක් තේරුමක් ප්‍රායෝගිකව භාවිතා කිරීමක් නොදැන නිවනට උපකාර වන ආකාරයට මේ බාල්ල දුක්ඛිත ගිලාන ආබාධ බය මිදී නිදහස් වෙන්නට උපකාර වන ආකාරයට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න භාවිතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා මේක මේ ධර්ම අවබෝධයක් නැතුව නිකන් ගිරව් වගේ මේක කියුවයි කියලා මේක වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ මේක දුන්නේ, මේක කියා දුන්නේ, මේක භාවිතයට ගන්න. මේක භාවිතයට ගන්නවයි කියන එකේ තේරුම මේ ආනපාන සති සමාධියට අදාළව ප්‍රායෝගික වශයෙන් ගැනීම පමණයි. ඉතින් ඒ අනුව මේ ආනපාන සති සමාධියේ පිළිබඳව මේ විග්‍රහය තියෙනවා. මේ විග්‍රහය බුදුහාමුදුරුවෝ ඒ විදිහට මේ දස සංඥා නමින් විග්‍රහ කරලා ඊට පස්සේ එකින් එක එකින් එක නැවතත් මේ සංඥාවේ අනිත්‍ය බව, අනත්ත්ව බව, දුක්ඛ බව මේකෙන් මේක විග්‍රහ කරනවා. කතමාචානන්ද අනිත්‍ය සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ අරුක්කමූලගතෝ අසුඤ්ඤාගාරගතෝ ඉතිපටිසංචිකති. රූපං අනිත්‍යං, වේදනා අනිත්‍යා, සංඥා අනිත්‍යා, සංඛාර අනිත්‍යා, විඥානං අනිත්‍යාති. පඤ්චස්කන්ධය පිළිබඳවයි මේ සංඥාවේ අනිත්‍ය බව, වේදනාවේ රූපේ වේදනා, සංඥා සංඛාර විඥාන අනිත්‍ය බව මෙනෙහි කළා, නිත්‍ය බව ප්‍රහාණය කරන්න. මේ පඤ්චස්කන්ධය, මේ සු පඤ්චසු උපාදානස්කන්ධේසු අනිත්‍යනුපස්සී විහෙරති. අපි පඤ්චස්කන්ධයම උපාදානය කරගන්නේ නිත්‍යයි, සුඛයි, අත්තයි, සුභයි, සුන්දරයි, වටිනවා කියන එක නිසායි උපාදානය කරගන්න. දැන් මේ උපාදානය අපිට අත්හරින්න පුළුවන් වෙන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන් බෑ, නිච්ච නෑ, අනිච්චයි. මේක තේරුම් ගත්තට පස්සේ ඉතින් මේක තමයි අයං උච්චති ආනන්ද අනිච්ච සංඥා. මේ සංඥාවේ අනිච්ච බව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පඤ්චස්කන්ධය පිළිබඳව මේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච බව හිතෙන් අයින් කරන්න ඕන. අපි හිතෙන් මේ නිච්ච බව තමයි පෘථග්ජන සියලු පෘථග්ජන පුද්ගලයෝ අර දුක්ඛිත බාල කියලා නාබාධ බවට පත් වෙලා තියෙන්නේ. මේ පඤ්චස්කන්ධයම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගන්නවා. නමුත් තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න පුළුවන් පඤ්චස්කන්ධයක් කොහෙවත් ලෝකේ කවදක්වත් මොහොතක්වත් පවත්වන්නේ නැහැ, නවත්වන්නේ නැහැ. මේක තේරුම් ගත්තාම අර අනිච්ච සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච බව ප්‍රහාණය කළාම දුක්ඛිත බාල ගිලාන බවෙන් මිදී නිදහස් වෙනවා. මේ දුකට හේතුව තමයි අර අනිච්ච වූ දේ නිච්චසේ උපාදානය කර ගැනීම. ඒක නිසා ඒ වගේ මේ පඤ්චස්කන්ධය පිළිබඳව මෙතන විග්‍රහ කළේ. ඊට පස්සේ කතමාචානන්ද අනත්ත් සංඥා, සංඥාවේ අනත්ත් බව. මෙතෙන්දී මේ චක්කුසෝත ගාන ජීවාකාය මනෝ කියන හය තමයි, දොරවල් හය තමයි මේකේ අනත්ත විග්‍රහ කරේ මේ චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා දිවා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බ අනත්තා මන අනත්තා ධම්මා අනත්තා අජ්ජත්තික බාහිර ආයතන අජ්ජත්තික හයයි බාහිර හයයි මේක අපි උපාදානය කරගත්තොත් මේක අනාත වෙන්න හේතුවක් ඒ නිසා මේ අනාත බව තමයි අරි දුක්ඛිත බව ගිලාන බව බව කියන්නේ ඒ නිසා මේ අනාත බව මිදී නිදහස් වෙන්න නම් අර අත්ත බව හිතෙන් අයින් කරන්න ඕන අසීමානේ මම මගේ කොට මේක අර ඇහෙන් දකින රූපය මම මගේ කොට ගැනීමෙන් තමයි අර උපාදානය කරගන්නේ ඒ වගේම මේ කණින් ආන ශබ්දය මම මගේ කොට ඍෂියේ මනාපසේ නවත්තන්න පාත් යන්නේ යම් තමා අත්තසේ ගැනීම මේක අනත්ත බව තේරුම් ගත්තාම මේ ඇහෙන් දකින රූපය කණින් ආන ශබ්දය නාසයෙන් ගන්නා ගන්ධ සුවඳ දිවෙන් ගන්නා රස කයෙන් ගන්නා පහස මනසින් ගන්න ධම්ම පොට්ටබ්බ මේ සියලු දේ අපිට කැමතිසේ නවත්තන්න පවත්වන්න පුළුවන් ද යන්නේ මේ ඒ සියලු දේ අත්ත නැහැ අනත්ත ඒ නිසා සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා මේ සංඥා එන්නෙම සියලු දේ ඇහෙන් රූප සංඥා කණෙන් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ සංඥා දිවෙන් රස සංඥා කයෙන් පොට්ටබ්බ සංඥා මනසින් ලම්භ සංඥා වෙන විදියකින් සංඥා එන්න බෑ ඉතින් ඒක නිසා ඒ සංඥාවේ අත්තසේ තමා පෘථග්ජන පුද්ගලයා ගන්නෙ ඒක තමා දුක්ඛිත බාල කිලාන ආබාධ බවට හේතුව නමුත් මේකේ සංඥාව අනත්ත බව මෙනෙහි කිරීමත් සමග දුක්ඛිත බාල කිලාන බව නැති වෙනවා හේතු අයින් කිරීම නිසා උපාදානය කරගන්න ඒක පරිහරණය කරනවා පාවිච්චි කිරීමට පමණක් සීමා කරනවා ඊළඟට කතමාචානන්ද අසුභ සංඥා දැන් මේ ඊයේ පෙරේදා මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ එවගම කායගත සති සූත්‍රයේ අනික් සියලු සූත්‍රවල දේශනා කරපු කරුණුමයි මේ ගිරමානන්ද සූත්‍රයේ වෙන විදිහක මේ ආනපාන එහෙම නැත්නම් දස සංඥා හැටියට විග්‍රහ කරේ. කතමාචානන්ද අසුභ සංඥා. මෙතෙන්දි අර පටික්කුල මනසිකාරය කියන එක මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ මේකේ තියෙන්නේ අසුභ සංඥා හැටියට. අර ඒවා සුන්දරයි සුභයි ප්‍රියයි මනාපයි සුචී කියලා ගැනීම තමයි පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය. ඒ නිසා ඒ සුභ බව සුන්දර බව අත්හරින්න නම් මේ සංඥාවේ අසුභ බව මෙනෙහි කරන්න ඕන. ඒක නිසා තමයි අර විදානන්ද භික්ඛුව ඉම මේව කායං උද්දම් පාද තලා අදෝ කේස මත්තකා තච පරියන්තම් පුරණාපනාප්පකාරස්ස අසුචිනෝ පච්චවිකති අත්තිමස්මින් කායේ කේසා ලෝමනකා දන්තා අර දෙතිස් කුණප කොටස් බෙදලා බලන්නට පටිකුල මනසිකාරයෙන් බලන්නට පුරුදු වුණාම මේක අර නිත්‍ය බවක් සුඛ බවක් ඝන සංඥාවක් නැති වෙනවා. ඒ නැති වෙන්නේ අර සුභ බව සුන්දර බව පිටෙන් අයින් කළාම. ඒ සුභ බව තියෙන තාක්කල් මේ පටිකුල මනසිකාරය නෑ අපටිකුල මනසිකාරය. ඉතින් ඒක නිසා මේකෙත් මේ දෙපැත්ත බලන්නයි මේ ආනපාන බලන්නයි මේක තියෙන්නේ. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. ඒක ඉදානන්ද බිකු අරඤ්ඤගතව රුක්කුමල ගතවා ඊට පස්සේ බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ. කායෝ කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන චක්කු කාය සෝත කාය ජීවා කාය මනෝ කාය මේ කාය හය එවන්නම් අර ඊයේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියපු ලෝක 36 තමයි මේ කාය 36. ඒ කායයෙන් අපි මේ වාපිච්චෙන් කිලුට වෙනකොට විෂම වෙනකොට වාපිච්චෙන් අර සංයෝගය සම නොවි විෂම වෙනකොට අසම වෙනකොට මේ සියලු රෝග හැදෙනවා 108ක් වූ රෝග මේක විග්‍රහ කරලා තියෙනවා ඉමස්මින් කායේ විවිධ ආබාධ උපජ්ජන්ති. වාපිච්චෙන් තුන විෂම වුණාම අසම වුණාම විවිධ රෝග ආබාධ උපජ්ජන්ති සියයට දැන් චක්කු රෝග සෝත රෝග ගාන රෝග ජීවා රෝග කාය රෝග සීස රෝග මේ අර ඇහැට කනට නාසයට දිවට කයට මනට අදාළ රෝග ඊට පස්සේ මේ තව නොයෙකුත් මේ රෝග කියලා සෙම්ම සමුට්ඨාන ආබාධ පිත්ත සමුට්ඨාන ආබාධ වාත සමුට්ඨාන ආබාධ සන්නිපාතක ආබාධ උතුපරිණාමජ ආබාධ විෂම පරිජා ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාක ආබාධා, මේ වගේ මේ ආබාධ විග්‍රහ කරලා තියෙනවා. මේක තමා ආදීනම සංඥා. අපි අර ආස්වාදයක් ලබන්න මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට වාපිච්චයම තුන විෂම වෙනවා. ඒ අනුව රෝග උපදිනවා. මේක මේ සංඥාව මෙනෙහි කරනකොට අපේ අර හිතේ රාගය ද්වේෂය මෝහය ඉවත් වෙනකොට ආනපාන සති සමාධිය ඉඳලා අර වාපිච්චයම සම තත්ත්වයටපත් වෙනවා. ඒ අනුව මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ තත්ත්වයෙන් පුද්ගලයෙකුට මිදී නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. ඉදානන්ද බික්කු උපන්නම් කාම විතක්කන් නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති. උපන්නම් ව්‍යාපාද විතක්කන් නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති. උපන්නම් විහිංසා විතක්කන් නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති. උපන්න නූපන් පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පජාති විනෝදේති යන්තිකරෝති අනුභවංගමේති. අයං උච්චතානන්ද පහන සංඥා. අපි හිතේ අපි මොනතරම් අනික් මේ කායික වශයෙන් මේ හිටියත් එක්තරම් එක්තැනකට වෙලා හිටියත් භාවනා කළත් අරණ්‍යගත වුණත් අපේ හිතට එන්නේ කාම විතක්ක විචාරණං, ව්‍යාපාද විතක්ක විචාරණං, විහිංසා විතක්ක විචාරණං. ඒ වගේ තැනකදී සිද්ධ වෙන්නේ අර අධ්‍යාත්මික වශයෙන් මේ පංචකාම නීවරණ ධර්මයන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා දන්නේම නැතුව අර නිවන වහගෙන යනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේවා අධ්‍යාත්මික වශයෙන් වෙන දේවල්, කායික වශයෙන් වෙන දෙයක් නෙමේ, වාචික වශයෙන් වෙන දෙයක් නෙමේ. මානසික වශයෙන් කාම විතක්ක විචාරාව නම් අර අතීතයට හෝ අනාගතයට මේ හිටියා නම් ඒ අනුව කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර එනවා. ඒ සියලුම දේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තිකරෝති අනුභවංගම. මේක ඉවත් කළා, ප්‍රහාණය කළා, අයින් කළා, එක මිදි නිදහස් වීම තමයි සංඥාවේ පහන බව. මේක අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මනෝ සමාචාරම් පහන් කියලා තිබුණා. ඒ වගේම අර නාදිවාසේති කියන අදිවාසනා පහතබ්බා කියන එකේ, විනෝදනා පහතබ්බා කියන එකේ ඊයේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රෙත් මේකමයි තිබුණේ. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා. විදානන්ද බික්කු අරඤ්ඤගතව රුක්මූලගතව ශුඤ්ඤාගාරගතව ඉති පටිසංචික්කති ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් සබ්බ සංඛාර සමතෝ. පළමුකොට සමතේටපත් කරගන්න ඕන මෙත්තානුස්සතියෙන් අසුභානුස්සතියෙන්. ඊළඟට සබ්බූපදී පටි නිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානෝ. මේ යුගනද්ද භාවනාව රාගයේ විරාග කරන්න, ඒ වගේම රෝධ නිරෝධ කරන්න. මේ දෙක තමයි සංඥාවේ විරාගය සහ සංඥාවේ නිරෝධය. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේක ටිකක් ගැඹුරු තැනක්. මේ පුද්ගලයෙක් වුණාම, මිනිහෙක් වුණාම අබිරත සංඥා තුනක් තියෙනවා. අභිසංකාර තුනක් නිසා අබිරත සංඥා තුනකට තමයි සියලු ආගම්වල මිනිසුන්ව පොළඹවන්නේ. ඉතින් ඒක නිසා මේ අබිරත සංඥා සහ අභිසංකාර තමයි නිවනට බලවත්ම බාධකය. මේ අභිරත සංඥා තුන තමයි පුඤ්ඤාභිරත, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. මේ අභිසංකාර තුන ඉවත් කරන්න සංඥාවේ අනබිරතය මෙනෙහි කළා. අභිරත සංඥා තුන ඉවත් කරන්න ඕන. ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාදාන, මුල් ලෝකයම උපාදානය කරන්නේ අර පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර නිසා. ඒ නිසා චේතසෝ අදිට්ඨාන අභිනිවේස අනුසය. මේ අනුසය උපදින දේ අදිෂ්ඨානයක් ඇතුව අභිනිවේසයෙන් මේ අනබිරත සංඥාව මෙනෙහි කළා. තේ පජහන්තෝ විහරති අනුපාදියන්තෝ නූපදින ලෙස එකෙන් ප්‍රතිඵලයක් විපාකයක් නොලැබෙන ලෙස අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනුබිරත සංඥා. දැන් මෙතන මේ අබිරත සංඥා තුන පුඤ්ඤාභි සංකාර නිසා, අපුඤ්ඤාභි සංකාර නිසා සහ අනිඤ්ඤාභි සංකාර නිසා තමයි අබිරත ඒවා සංකාර නෙමේ අභි සංකාර. ඒවා අබිරත ඒවාට තමයි බොහොම පෘථග්ජන ලෝකයා රැවටෙන්නේ. පෘථග්ජන ලෝකයා පස්සෙන් යන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර මේ තුනම අවිද්‍යාව මුලින් කෙනෙක් තුල අර රැවටිල්ලක් නිසා අර දුකට බාල ගිලාන බවට පත් වෙන දේවල්. ඉතින් ඒක නිසා මේ තුන හොඳට තේරුම් ගත යුතුයි. වෙලාවක් ආවොත් මේ තුන තව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර තුන කොහොමද නිවන වහන අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට සංසාර රෝගයට හේතු වෙන්නේ කියන එක. ඊට පස්සේ කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති හරායති දිගුච්ඡති අයං උච්චිතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංකා. ඒක තමාර කිව්වේ සබ්බේ සංකාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංකාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. මේ විග්‍රහය කළේ මේක තමා මේ සියලු සංඥා නිච්චසේ දුකසේ අත්තසේ පාත්තන්න අට්ඨියති හරායති දිගුච්ඡති. ඒක දුකට හේතු වෙනවා. ඒක හරියට අර අට්ඨියති කියන්නේ අර ඇට හරයක් නැති ඇටයක් වගේ අර බල්ලෙක් මේ මස් කටුවක් ගත්තාම මේක මේකේ සුවඳට රසට මේක ලෙව්වට කෑවට අන්තිමට කට තුවාල වෙනවා. ඒ වගේ එකක් තමයි මේ අට්ඨියති කියන එක. කොහොමුණත් තමන් නිච්චසේ ගත්ත දේ හරා යති තමන් අත්තරලා යනවා. ඒ වගේම දිගුච්ඡති මේක දුකට බාල බවට හේතු වෙනවා. ඊළඟට කතමාචානන්ද ආනපාන සති. මේ ආනපාන සති හැටියට මෙතන විග්‍රහ කරලා තියෙන්නෙම ගිරිමානන්ද සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, අර මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ, ආනපාන සති සමාධි සූත්‍රයේ සියලු සූත්‍රවල බුදුහාමුදුරුව දේශනා කරපු භාවනාවට අදාළ සියලු සූත්‍රවල දේශනා කරපු මේ සතරාත්‍රිපට්ඨානයේ පිහිටීම තමයි මෙතනත් ආනපාන සති සමාධිය ඇටියට විග්‍රහ කරලා තියෙන්නේ. අර දීගං වාසසන්තෝ පස්සසන්තෝ රසං වාසසන්තෝ පස්සසන්තෝ පීචපටි සංවේදී සුඛපටි සංවේදී චිත්ත සංකාරපටි සංවේදී චිත්ත සංකාරපටි සංවේදී අස්සපස්ස දෙක පස්සම්බයං චිත්ත සංකාරං පස්සම්බයං කාය සංකාරං මෙහෙම කියලා අභිප්‍රමෝදයන් චිත්තං සමාධයන් චිත්තං විමෝචයන් චිත්තං අර චිත්තේ චිත්තානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාවත් කෙටියෙන් මේක කියලා තිනවා. ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාව තමයි අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී. ඒ නිසා සතරාධිපට්ඨානෙමයි මේ වෙන කෙටියෙන් වචන වලින් ආනපාන සති සමාධිය ඇටියට මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අතකෝ ආයස්මා ආනන්දෝ භගවතා සන්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා. මේ බුදුහාමුදුරුව මේ දස සංඥා මේ කිව්වාම ඒවා ඉගෙන ගත්තා භාවිතා කරන හැටි. මේක භාවිතා කරන්න ඉගෙන ගන්න ඕන දෙයක්. මොකද ආනපාන සති සමාධිය හැටියට ඉගෙන ගන්න ඕන. මේකේ අර සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච බව අයින් කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා මේ දස සංඥා ඉගෙනගෙන අර ගිරිමානන්ද අර දුකින් මිදී නිදහස් වෙන්න බැරි පුද්ගලයන්ට මේක කිව්වහම ඒ අය අර දුක්ඛිත බාල ගිලාන භවෙන් මිදී නිදහස් වුණා. මේ දස සංඥා ඉගෙනගෙන ඒ අනුව ආනපාන සති සමාධියේ පිහිටා ප්‍රායෝගිකව කටයුතු කිරීම. ඒක තමයි සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම්බිහි උට්ටෙහි ජායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසිත. මේ ආබාධය වෙන මොකක්වත් නෙමෙයි, මේ සංසාර රෝගය. මේ සංසාර රෝගයට පිළියම තමා හේතු අයින් කිරීම. හේතු අයින් කිරීමට ආනපාන සති සමාධිය භාවිතා කරන්න ඕන. හේතුව තමා අර නිච්චසේ සුඛසේ සුභසේ රාගයෙන් රෝධ කිරීම උපාදානය කර ගැනීම. මේක අයින් කරන්න තමයි දසු සංඥා ආනපාන සති සංඥා සතර ඇතිපට්ඨානෙ ඉගැන්වේ මේකයි මේ ධර්මතාවයේ තේරුම. ඉතින් ඒක නිසා මේ සංසාර රෝගය මේ ආබාධය මේ දුක්ඛිත බව කුමක්ද කියලා තේරුම් ගන්න ඕන. මේකට හේතුව තේරුම් ගන්න ඕන. හේතුව තමයි අපි මේ පංචස්කන්ධය නිත්‍යසේ සුඛසේ අත්ථසේ සලකන්නේ. සලකීම කටයුතු කිරීම අල්ලා ගැනීම උපාදානය කර ගැනීම. ඒ වගේම මේ ඇහැ කන නාසය දිවකය මන ආයතන හැටියට පාවිච්චි කිරීම. ඒ වගේම මේ තුන් දොස් කිපෙන ආකාරයට රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කිරීම. මේක ආනපාන සති සමාධිය නිවැරදිව ඉගෙනගෙන අනුගමනය කරනවා නම් ආනපාන සති සමාධියෙන් මේ සියලු රෝගයෙන් ආබාධ වලින් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව මේ බුදුහාමුදුරුව මේක එක්කෙනෙකුට එක පුද්ගලයෙකුට කිව් එකක් නෙමේ, සියලු ගිරිමානන්දයින්ට මේ දුකින් මිදී නිදහස් වන්නට නොහැකිව අතරමං වූ පුද්ගලය තමයි ගිරිමානන්දසලා. ඒ සියලු දෙනාට මේක දේශනා කළා. එනිසා අදටත් ඉදිරියටත් හෙටටත් මේ ධර්මතාවය මේ දස සංඥා සියලු දෙනාට සංසාර දුකින් මිදී නිදහස් වන්නට පූර්ණ වශයෙන්ම අද්දුටු සත්‍ය වේතක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයෙන් හොඳටම තේරෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඔය සජ්ජායනා කර කර ගිරව්වගේ කියව කියව ඉන්න කියපු එකක් නෙමේ. මෙනෙහි කර කර ඉන්න කියපු එකකුත් නෙමේ. මේක අනුපස්සනා කළ යුතුයි අනුස්සති හැටියට ආනපාන සති සමාධියේ පිහිටන්. මේක තේරුම් නොගත්ත කෙනෙකුට මේක කියව කියව හිටියට වැඩක් නැහැ. ඒ කියව කියව ඉගෙන හොඳයි ඉගෙන ගන්න. අර ග්‍රන්ථ ධූරය පුරන්න. හැබැයි විපස්සනා ධූරය පැත්තකටවත් අහලකටවත් තේරුම් ගන්න බෑ යන්නත් බෑ. අද ඔය පිරිත් හැටියට සජ්ජායනා කර කර ඉඳීමක් බුදුහාමුදුරුවෝ කොතැනකවත් අනුදැන වදාරලා නැහැ. ඒවා අර භගවත් ගීතාවේ උපනිෂද් ධර්මයේ තිබිච්ච වැරදි දෙයක්. භජංගී තියෙන්නේ සජ්ජායනා කරන්න කර්ණ රසායන. ඒවා උපනිෂද් ධර්මයේ භගවත් ගීතාව භජංගී හැටියට ඒ වේදාගමේ සිවාගමේ උපනිෂද් ධර්මයේ ගායනා කරගෙන ඒකේ ආභාසය අනුව තමයි මේ බෞද්ධ ශ්‍රාවකයොත් පස්සේ කාලෙක මේ වගේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු දේ නිකං ගිරව් වගේ සජ්ජායනා කර කර ඉඳලා අද පිරිත් හැටියට රෑලි වෙනකනුත් කියනවා. සත්‍යයක වැඩක් නැහැ. කාටවත් හරියක්. ඉතින් ඒකෙත් අපි එහෙම කිව්වට මේක අර පරම්පරාවෙන් පරම්පරාවට පවත්වගෙන යන්න හොඳයි. ඊට වඩා එහා දෙයක් මෙතන නැහැ. නිවන් දකින්න උපකාර දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මයේ හැම ධර්ම වචනයක්ම දේශනා කළේ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන අයට වර්තමාන මොහොත තුළ නිවන් දකින්න. ඉතින් ඒ නිවන් දකින්න තියෙන ධර්මය අර පරම්පරාවෙන් පරම්පරාවට පවත්වගෙන යන්න පුළුවන් ආකාරයට සජ්ජායනා කළා, කටපාඩම් කළා, වනපුත් කළා. මෙතෙන්දී මේ කටපාඩම් කරනකොට යම් යම් අයට අර කර්ණ රසායන වුණා. අර භගවත් ගීතාවේ දේවල් වගේ. ඉතින් ඒක නිසා ඔය අනුරාධපුර යුගයේ මුල් කාලෙ මෙහෙම එකක් තිබුණේ නැහැ. අනුරාධපුර යුගයේ අවසානයේ සහ පොළොන්නරු යුගයේ වෙනකොට ඊට පස්සේ දඹදෙණි යුගයේ සහ මේ ඉන්දියාවේදී මේවා සජ්ජායනා කරන්න බෞද්ධ ශ්‍රාවකයොත් පටන් ගත්තා. පිරිත් හැටියට කියන්න පටන් ගත්තා. නමුත් මේවා බුදුහාමුදුරුවෝ පිරිත් හැටියට කියන්න කියපු දේවල් නෙමේ. මේවා ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය පිහිටන්නට කියපු කියා දුන්න ඉගැන්නුව ධර්මතාවය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සංඥා 10 අනුපූරක බවක් තියෙනවා කියලා තේරුම් ගත්තොත් නිවැරදිද? ආදීනව සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා කියන එක අනුපූරක බවක් තියෙනවද ස්වාමීන්
වහන්ස? ඔව්, අනුපූරක බවක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා මේකේ. මේක අර ඊයේ දේශනා කළ සබ්බාසෝ සූත්‍රයට අදාළව මේක අනුපූරකයි. මහා සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළවම මේක අනුපූරකයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නම අනුපූරකයි.
ස්වාමීන් වහන්සේ, එතකොට මේ සබ්බ සංඛාරේසු අනබිරත සංඥා කියනකොට ඒ සියලු දේම සංක්ෂිප්ත කරලා තියෙනවද?
ඔය එතෙන්ට තමයි අන්තිමට එන්නේ. දැන් අන්තිමට එන්නේ සබ්බ සංඛාරේසු සබ්බ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා අන්තිමට එන්නේ එතෙන්ට. පටන් ගත්තේ අනි සංඥාවේ අනිච්ච බවෙන්, අවසන් කළේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. දැන් මේකේ තියෙනවා අනබිරත සංඥා මෙනෙහි කරන්න කියලා, අබිරත සංඥා ප්‍රහාණය කරන්න ඉවත් කරන්න. මොනවද මේ අබිරත සංඥා තුන? අභිසංකාර තුනක් බුදුහාමුදුරුවෝ ප්‍රහාණය කරන්න, ඉවත් කරන්න, අස් කරන්න කියලා අවිද්‍යා මූලයෙන් හටගන්නා හැටියට බුදුහාමුදුරුවෝ අභිසංකාර තුනක් විග්‍රහ කළා. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනෙඤ්ඤ අභිසංකාර. දැන් මේවා ආගමක සියලු ආගම්වල, බුද්ධ ආගමේ විශේෂයෙන්ම මේ අභිසංකාර තුනම හිස් මුදුනෙන් පිළි අරගෙන ඒ අභිසංකාර තමයි ආගම කියන්නේ. ඒ නිසා මේ අභිසංකාර තුන හොඳට බෞද්ධ හැටියට උදුරා දමන්නට උපකාරක ධර්මයේ අනුගමනය කරන්න කල්පනා කරන අය තමයි බෞද්ධයෝ. නමුත් මේ අභිසංකාර තියෙන තාක්කල් බව උදුරා දාන්න බෑ. බව යලි යලිත් පුනක් බව වෙනවා. බව සකස් කරගන්නවා දිගින් දිගට. මේක තේරුම් ගන්න ඕන. පුඤ්ඤාභිසංකාර කියන්නේ පින්කමක් කරලා ඒ පින තමන්ගේ ඉදිරි පැවැත්ම යහපත් කරගන්න ප්‍රතිලාභයක්, ප්‍රශංසාවක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක් යම් ආකාරයට තමන්ටම අලුතෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න ඒ පින ප්‍රාර්ථනාවක්, ඉල්ලීමක්, යැදීමක් බවට පත් කරනවා නම් ඒක පුඤ්ඤ අභි සංකාරයක්. ඒක නියත වශයෙන් තමන්ගේ සසර පැවැත්ම දික් කරන, නිවන වහන දෙයක් නිසා ඒක සංකාර නෙමේ, අභි සංකාර. ඒක හැබැයි පිනක්. පින්කමක් කරලා ඒ පින කිරීම නිසා ඒ ලැබූ අර සිතේ පැහැදීම අනුව, හදයම් පුනාති පුජ්ජං පුණ්‍යං අනුව ඒ පිණින් අපි යමක් ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා. දෙව් මිනිස් සැප, රජ සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට, නිවන් දකින්නට ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා, යදිනවා. මේ අතේ තියෙන නිවන අත්තර දාලා මේ මොහොතේ, වර්තමාන මොහොතේ ලබා ගන්න ඕන, ලබාගත යුතු නිවන අත්තර දාලා අර මතු නුදුටු නොදන්නා බුදුන් බුදු කෙනෙක් දැකලා නිවන් දකින්න අර පින උපකාර කරගන්න කල්පනා කරනවා. මේක තමයි පුඤ්ඤ අභිසංකාර. කාටද සහතිකයක් දෙන්න පුළුවන්? අද මේ මිනිහෙක් වෙලා ඉපදිලා අද මේ ධර්මයේ තේරුම් ගත්තත් ඔය මතු බුදු වෙන බුදුහාමුදුරුව, මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙන කාලේ තමන් කොතනක, කොහේ අර අක්කන සූත්‍රයේ දේශනා කරපු තැනක ඉපදුනොත් මොකද වෙන්නේ? අර පත්‍යන්ත ජනපදයක හරි කොහේ හරි අර සුනාපරන්තයක හරි ඉපදුනොත් මිනිහෙක් වුණත් අර අක්කන සූත්‍රයේ දේශනා කරපු අය කියන අර අටතනින් කොහේ හරි ඉපදුන මොකද වෙන්නේ? කාටද කියන්න පුළුවන් ඒක මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා? ඉතින් ඒක නිසා අද මේ අතේ තියෙන නිවන මේ වර්තමාන මොහොතේ. මිනිහෙක් වෙලා ඉපදිලා තියෙනවා. කාටද කියන්න පුළුවන් මිනිහෙක් වෙලා ඉපදෙන්න නැතුව තිරස්චීන හරි එක්වර දීර්ඝායු දේවනිකායක හරි භූතයෙක් ප්‍රේතයෙක් වෙලා හරි තිරිසන් තිරස්චීන යෝනික හරි ඉපදෙන්නේ නැද්ද කියන එක. නමුත් අද මේ ලබාගෙන තියෙන මේ තත්ත්වය ඇයි අපි අත්හැරලා අතේ තියෙන නිවන අත්හැරලා නොදුටු නොදන්නා තේරුම් නොගත්ත මතු බුදු කෙනෙක්. අනිපාර මේ අපේ ගෞතම බුද්ධ ශාසනය ප්‍රඥාවන්ත ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක්. නැවත මතු බුදු වෙනවා නම් බුදු කෙනෙක් නැවත බුදුවරු හත්නමකට පස්සේ ප්‍රඥානුසාරී බුදු කෙනෙක් සද්ධානුසාරී බුදුවරු තමා ධම්මානුසාරී බුදුවරු තමා ඉදිරියට බුදු වෙන්නේ. ඉතින් ඒ බුද්ධ ශාසනවල නිවන් දැකීම හුඟක් අමාරුයි අපහසුයි. ඒ නිසා මේ ධර්මයමයි දේශනා කරන්නේ. ආදී අසුම් දෙකක් දේශනා කරන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අද මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා නම් අද මේ බුද්ධෝත්පාද කාලේ මේ බුද්ධ ධර්මය අහන්න පුළුවන් නම් තවත් පින්කම් කර කර අර මතු නුදුටු නූපන් නොදන්නා තැනකට යන්න අභි රත් සංකාර කරනවා පුඤ්ඤාභි සංකාර කරනවා. ඒක වැරදි දෙයක්, අවිද්‍යාව මුලින් කරන දෙයක්. ඒක නිසා තමන්ගේ අතේ තියෙන නිවන තමන්ම අත්තර දානවා. එකයි පුඤ්ඤ අභිසංකාර කියන්නේ. දැන් සියලු බෞද්ධයන්ට මේ බුද්ධාගංකාරයන්ට උගන්වලා තියෙන්නේ පින්කමක් කරලා අද නිවන් දකින්න නෙමේ. මේ පින්කම නිසා අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් අර සම්පත් ලැබ දෙව් මිනිස් අප කෙලවරට දාන්නයි උගන්වලා තියෙන්නේ. මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්නට මේ පින උපකාර වේවා හේතු වාසනා. ඔය පින් වාක්‍ය විතර විනාශකාරී මේ ගෞතම බුදුහාමුදුරන්ට කරන ලොකුම අපහාසය අවමානය නිග්‍රහය තමයි කොයි හාමුදුරුවෝ කළත් කරන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක මේ පස්සේ කාලෙක මේ ආගමක් බවට පත්වීම නිසා ධර්මයේ විනාශය වීම නිසා කරන වැරදි පුණ්‍ය අභිසංකාරයක්. මේක තේරුම් අරගන්න ඕන. නිවන තියෙන්නේ තමන් ළඟ. මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්න ප්‍රමාදය වැඩි. ඒක නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අපිට නිවන් දකින්න සියලු දේ තියෙනවා. ඇයි අපි කල් දාන්නේ? ඇයි අපි අර වගේ ප්‍රාර්ථනා යාඥා හිඟනු වැඩ කරන්නේ? හිඟනු වැඩ ඔය හිඟා කෑමක්. හිඟන්නේ තමයි යාඥා කර කර ඉන්නේ. යාඥා කියන්නේ යාචකයා. ඒක තමයි පුඤ්ඤාභි සංකාරය. ඒක අවිද්‍යා මූලයෙන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. දෙවෙනි එක තමයි ටිකක් තේරුම් ගත යුතු එක අපුඤ්ඤ අභි සංකාර. මේකත් සියලු මිනිස්සු මේ වැරදි වැඩේ කරනවා. දැන් අපි හිතමු මොකද්ද මේ අපුඤ්ඤ අභි සංකාරය කියන්නේ? අපිට වේගයක්, වේදනාවක්, දුකක්, පාඩුවක්, අලාභයක් ලැබෙන දෙයක් සිද්ධ වුණා. දැන් අපි මේ කවුරු හරි හිතමුකෝ මේ භාවනාවට සටහනට ඇවිල්ලා ඉන්නදී තමන්ගේ ගෙදර හෝ ඉඩමේ හෝ වත්තේ හෝ තිබිච්ච මොකක් හරි නැති වුණා, හොරකම් කරගත්තා. අපි හිතමුකෝ කෙහෙල් ගැනක් තිබුණා, කෙහෙල් ගැන හොරෙන් කපාගෙන ගියා. මේක අර තමන්ට වුණ පාඩුවක්, අලාභයක්. තමන් ඒ කෙහෙල් ගැන ආරක්ෂා කරගන්න කටයුතු කරගන්න එක තමන්ගේ යුතුකමක්. ඒ කෙහෙල් ගැන පැහිලා තිබුණා නම් කෙහෙල් ගැන කපලා ඒක ගෙදරින් තියලා හරි විකුණලා හරි එහෙම හරි. දැන් ඒක නොකර දැන් ගෙදර යනකොට කෙහෙල් ගැන කපාගෙන ගිහිල්ලා කවුරු හරි. ඉතින් ඒ කෙහෙල් ගැන කපාගෙන ගිය එකට ඊළඟට ඒ වෙච්ච පාඩුව එකයි ඊට පස්සේ ඒකට ශාප කරන්න, පලි ගහන්න, යාඥා කරන්න, දෙස් දෙවල් තියන්න මේ නොයෙකුත් ආකාරයට මේ නඩු කියන්න, නඩු හබ කියන්න, තව නොයෙකුත් දේවල් කරනවා. අර වෙච්ච පාඩුව එකයි දැන් මේ පලිගෙවීම නිසා, වස්කවි ශාප කිරීම නිසා යාඥා කිරීම නිසා තමන්ගේ හිතත් මේ විෂයත් කිලුටු වීම එකක් නෙමේ 100කට 1000කට වඩා තමන්ට ආපහු එන අපුඤ්ඤාමි සංකාර. ඉතින් ඒක නිසා අර කේල් කන ආරක්ෂා කරගත්තනම් තමන්ගේ දේ තමන්ට ලැබුණු දේ ඒක එකක් ඒක නොකර ඒක කපාගෙන ගියාට පස්සේ තමන් ඒ වෙච්ච දේ පිළිබඳව දුක් වෙලා ද්වේෂ සහගතව මේ වගේ වැරදි වැඩක් පරිගැහිමක් යාඥා කිරීමක් වස්කවි කිරීමක් එකට එක කිරීමක් අර හෙන ගහන්න ඕන ණය ගන්න ඕන මේ වගේ නොයෙකුත් දෙස් දෙවල් තියෙනවා. මේව නිසා තමන්ගේ හිත දරුණු ලෙස කිලුටු වෙනවා. විශ්වය තමන්ගේ කතාව ක්‍රියාව නිසා දරුණු ලෙස විසකිරණ ශක්තියකින් කිලුටු වෙනවා. ඒ කිරණ තමන් නිකුත් කළ නිසා විශ්වයට ඒ කිරණ ශක්තියේ බලය තියෙන තාක් කල් තමන්ට අයහපත් ලෙස අපල ලෙස එනවා. ඉතින් ඒක නිසා දැන් මේක අර කෙහෙල් ගැන ආරක්ෂා කරගත් නීම තමන්ගේ වැඩක්. එහෙම ආරක්ෂා කරගත්තේ නැතිව ඒ විදිහට කෙහෙල් ගැන කපාගෙන ගියා නම් ඒ ගැන කල්පනා කරන්න ඕනේ. දැන් කෙහෙල් ගැන කපාගෙන ගිහිල්ලා ඉවරයි. දැන් සමහර විට කාලත් ඉවරයි. ඉතින් මේක අපි මේකත් උනේ හොඳටමයි. මම කවදා හරි අතීතයේ කව මොන කල්පයක හරි මොන කාලයක හරි අනුන්ගේ කෙහෙල් කෙනක් කපා ගන්න ඇති. ඒක නිසා මම මේ නයෙන් මිදී නිදහස් වුණා. ඒ මිනිසුත් කාලය අහපත්ය ජීවත් වෙච්ච කියලා ඒ පුද්ගලයන්ට මෛත්‍රී කරනවා මිසක් ඒකත් උනේ හොඳටයි මන් නයෙන් මිදී නිදහස් වුණා කියලා හිතනවා මිසක මේ වගේ ශාප කිරීම වෛර කිරීම ක්‍රෝධ කිරීම කිසිසේත්ම තමන්ට හෝ අනුන්ට හෝ විශ්වයට හෝ මේ යහපතක් වෙන දෙයක් නෙමේ. ඉතින් ඒක නිසා මේවා තමා මිනිස්සු නොදන්නාදී. ඉතින් ඒක නිසා මිනිස්සු මේ විශ්වය කළු කිරණ වලින් කිලුටු කරන්නේ ඒ වගේම තමන්ගේ ඕරයක සහ මුලින්ම කළු කිරණ ශක්තියක් බවට පත් කරගන්නේ මේ කියන අපුඤ්ඤාපි සංකාර වලිනුත් මේක වෙනවා. ඊළඟට අනිඤ්ඤාපි සංකාර කියන්නේ මේ අනාර්ය අරූපී ධ්‍යාන ලබලා අර දීර්ඝායුෂ දේවනිකායවල අර අක්කන සූත්‍රයේ විග්‍රහ කරපු වාගේ අර අසමයෝ අක්කනෝ තැන්වල අසමජ්ජාති තැන්වල දේව බලාපොරොත්තුව අර සවුත්තර අර දිව්‍ය අර බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේක ඉතාම පැහැදිලි වුණා. එතන මේ දැලකට අහු වෙලා හිර වෙලා නමුත් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා සියලු මිනිස්සු අඥාන මිනිස්සු නොදන්නා මිනිස්සු සියලු අභිඥාලාභීන් ධ්‍යානලාභීන් හිතුවේ ඔය කියන දීර්ඝායුෂ දේවනිකාය තමයි නිවන කියලා. ඉතින් ඒක නිසා එතෙන් හිර වුණාම බුද්ධ කල්ප හතක් යනතුරු ඒ පුද්ගලයාට නිවනක් නැහැ. ඒ නිසා බුද්ධ කල්ප හතක් ඒ අසඤ්ඤතලේ අර අරූපී ධ්‍යාන ලැබී පුද්ගලෙක් අතරමං වෙනවා නිවන වැහෙනවා. ඒ නිසා අක්කනෝ අසමයෝ මේ තුනම බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා. මේ අභිසංකාර තුනක් පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන අර අනිඤ්ඤාභිසංකාර නිසා අරූපී තලවල තල හතරේ අතරමං වෙනවා. අපුඤ්ඤාභිසංකාර නිසා හතර අපාය අතරමං වෙනවා. පුඤ්ඤාභිසංකාර නිසා අර රූපී අරූපී දේව බ්‍රහ්ම මිනිස් තලවල අතරමං වෙනවා. නිවන වැහෙනවා. මේ තුනෙන්ම නිවන වැහෙන බව තේරුම් ගන්න ඕන. නමුත් අද බුද්ධ ආගමේ 100%ක්ම මේ පුඤ්ඤාභිසංකාර සහ අපුඤ්ඤාභිසංකාර දෙක බලාපොරොත්තුෙන් තමයි සියලු ආගම්වල බුද්ධ ආගමේ මහායාන ආගමෙන් ආපු උපනිෂද් ධර්මයේ තිබිච්ච වැරදි දේවල් නිසා ඒව කරගහගෙන කරපින්නගෙන අද මේ බුද්ධ ධර්මය යටපත් කළා. බුද්ධ ආගමක් හදාගෙන ඔය පුඤ්ඤාභිසංකාර කර කර අනිඤ්ඤාභිසංකාර කර කර මිනිවන වහගෙන ජීවත් වෙන ක්‍රියා කරන.
අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, පහන සංඥා ලෙස කාම විතක්ක ਵਿਚාර ලෙස අපේ හිතට එන්නේ එතකොට දීගංවා දී අර මේ අපි ආසය ලෙස හිතේ මුල් බහගෙන තියෙන දේවල්.
දැන් මේක මේ අර රස්සංවා නෙමේ, දීර්ඝ සංසාරේ අපි විඳ සුවය ප්‍රියමනාප මිහිරිදී කාම විතක්ක ਵਿਚාර ලෙස පිනව පිනව සිහිපත් කරනවා. මේක සිහිපත් කිරීමක් පමණයි. තාම මේක අර ක්‍රියාවක් කතාවක් නැහැ. මේ සිහිපත් කරනවා කාම විතක්ක ਵਿਚාර. ඒ වගේම ව්‍යාපාද අපිට අර පාඩුවක් දුකක් අලාභයක් වුණාම ව්‍යාපාද විතක්ක ਵਿਚාර ලෙස. කියන්නේ තරහකාරයට විරුද්ධකාරයට වෛරක්කාරයට මොකද කරන්නේ, ගහන්න ඕන නඩු දහන්න ඕන අරව කරන්න ඕන පලි ගහන්න ඕන වස් කවි කියන්න ඕන, මේවා විතක්ක ਵਿਚාර. ව්‍යාපාද විතක්ක මේ හිතින් කරගන්න, මේ කාම විතක්ක ਵਿਚාර, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක ਵਿਚාර ක්‍රියාවෙන් කතා වෙන්නේ, මේ කරන්නේ හිතෙන්. හිතෙන් කරගන්න විශාල බලවත්ම පාප කර්ම. දැන් ඕනෑම පෘථග්ජන පුද්ගලයෙක් ධර්මය නොදන්නා අසුතවත් සියලු පෘථග්ජන පුද්ගලයෝ ආනපාන සති සමාධියේ ක්‍රියා කරන්නට නොදන්නා අයට හරි සහනයක් සැපතක් මේ කාම විතක්ක ਵਿਚාර, ව්‍යාපාද විතක්ක ਵਿਚාර, හිංසා විතක්ක ਵਿਚාර. ඒවා බොහොම වටිනවා. ඒවා බොහොම සුවයක්. ඒවා බොහොම පිනවීමක්. ඉතින් ඒක නිසා එවන් වෙන ප්‍රතිඵල ආදීනව කිසි කෙනෙක් තේරුම් ගත්තේ නැහැ. ධර්මය තේරුම් නොගත්ත නිසා. ධර්මය තේරුම් ගත්ත නම් දැන් වෙන කිසිම අපි මේ වෙන කිසිම වරදක් කළේ නැතත් ඔය ආකාරයට දැන් ඔක්කොම මහාන වෙලා හරි ගීයේ හැටියට කොහේ හරි ගිහිල්ලා හරි අපි එක්තැන් වෙලා මේ ඉන්නවා. අර සිල් සමාදන් වෙලා ඉන්නකොටත් මේ තමන්ගේ අතීතයේ අද මේ මොහොතට පෙර තමන්ට සිදු යහපත් දේවල් සිහිපත් කර කර කාම විතක්ක අතීතයේ තමන් විඳ සුව සැප ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් මේ සිහිපත් කළා, රමණය කළා, කාම විතක්ක ਵਿਚාර සිහිපත් කරනවා. ඒ වගේම තමන්ට වෙච්ච පාඩු අලාභ වැඩ අසාධාරණ අර වැරදි මේ සිහිපත් කළා, ව්‍යාපාද විතක්ක ਵਿਚාර කරනවා. ඒ වගේම අනික් පුද්ගලයාට යටපත් කරන්න, පහත් කරන්න, අවමානයට අපහාසයට ලක් කරන්න, කරදරයට පත් කරන්න විහිංසා විතක්ක ਵਿਚාර කරනවා නම් ඒක නිසා තමන්ගේ හිත කිලුටු වෙනවා. තමන්ගේ අර චිත්ත කිරණ ශක්තිය කළු කිරණ ශක්තියක් හැටියට විශ්වයට නිකුත් වෙනවා. මේක තමයි වෙන්නේ. ඒක ඉතාම බලවත්, අති බලවත්. ඒක කාටද නවත්වන්න පුළුවන්? තමන්ට විතරයි. කොහොමද? නාදිවාසේති පජහති ව්‍යාති කරෝති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. මේක තමයි එකම ක්‍රමය.
ස්වාමීන් වහන්සේ, එතකොට ඒ වගේම මේ වර්තමාන මොහොතේ පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයේ ඉච්ඡසේ ගන්න එක වළක්ව ගන්න තමයි අපිට මේ සංඥාවේ අසුභය ආදීනවයි දැකලා සංඥාව අනිච්ච බව මෙනෙහි කරගන්න ඕනේ.
අනිච්ච බව, අනත්ත බව, අසුභය, විරාගය, නිරෝධය සියලු දේ මේ වර්තමාන මොහොතේ හිතට එන ආනපානමයි. දැන් අර අතන කිව්වා මෙත්තානුසුති, අසුභානුසුති, මරණානුසුති, බුද්ධානුසුති මේ වෙන වචන වලින් කිව්වා.
අනු අපේ ආයතනික රටාව වෙනස් වෙනවා.
වෙනස් වෙනවා. තනි කරම ඒ සියලු දේ අර මහා සතරාජපට්ඨාන සූත්‍රයේ කියපු න්‍යායාත්මක ක්‍රමය මෙතන ප්‍රායෝගික වශයෙන් ප්‍රායෝගිකව කියා දුන්නා.
ස්වාමීන් වහන්සේ, එතකොට අන්තිමට ආනාපාන සති කියලා විග්‍රහ කරන්නේ අර මුල ආනාපාන වෙන දේ තමයි මේක වෙනවා කියලා පෙන්නන්නේ.
සතරාජපට්ඨානේ විග්‍රහ කරනවා. ඒකමයි පිටන්නේ. දැන් අර ද්විතීය භික්ඛු සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවානේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ. දැන් ඕකම නැද්ද මෙතන? ඒකමයි තියෙන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කර සත්‍ය ඥානය, කෘත ඥානය, කෘත ඥානය පරිවර්තනය.
ඔය සංස්කෘත වචන කාර්ය තුනක්. ඔය වචන තුන බුද්ධ දේශනාවේ නෙමෙයි, බුද්ධ දේශනාවේ තියෙන්නේ පරිඥාතම් පරිඥේය, අභිඥාතම් අභිඥේය, පහතබ්බංච පහිනම් භාවේතබ්බංච භාවිතම්. පස්සේ කාලෙක අටුවාක කාර්යෝ සංස්කෘත වචන තුනක් දැම්මා. කෘත ඥාන ඔය කියන වචන තුන. ඔය තුනම සංස්කෘත වචන. ඔය අර්ථකථාකාරයන්ගේ අටුවාකාරයන්ගේ මේ අපබ්‍රංශ වචන. එතන ත්‍රිපරිවර්තයක් තියෙනවා. නමුත් බුද්ධ දේශනාවේ හොඳට බලන්න තියෙන්නේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය පරිඤ්ඤාතං පරිඤ්ඤේය තමයි දුක්ඛාර සත්‍ය. පහතබ්බංච පහිනං තමයි සමුදයාරි සත්‍ය. සත්‍චිකාතබ්බංච සත්‍යං කරෝති තමයි නිරෝධ සත්‍ය. නිරෝධගාමී ප්‍රතිපදාව තමයි භාවිතබ්බංච භාවින. ඇයි මෙච්චර සරල සිංහල වචන තියෙද්දි මේ සංස්කෘත වචනෙන් කියපු අය කෘත ඥාන කිය අපබ්‍රංශ කතා කරන්නේ? තේරුම් ගන්න. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ භාෂිතේ මාගදී භාෂාවත් සිංහල භාෂාවත් බොහෝ දුරට එකට යන දේවල්. නමුත් පස්සේ කාලෙක මේ ඉන්දියාවේදී සහ මේ පස්සේ කාලෙක හෙළබිමේදී ඔය ෂඩ් භාෂා පරමේශ්වර කියන පුද්ගලයෝ මේ තමන්ගේ භාෂා ඥානය පෙන්වන්න අර සරල සුගම මාගදී සිංහල පදවැල්වලට සංකීර්ණ අර කනට විතරක් කර්ණ රසායන වූ සංස්කෘත වචන පරිවර්තනය කළා. ඒක අතීතයේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑව දවසේ ඉඳන් වර්තමාන මොහොත දක්වාම ඕක වුණා. දැන් මේ 1954දී ලංකා ආණ්ඩුව සජන් කොතලාවල මහත්තයා පත් කළා මේ බුද්ධ භාෂිතය මේ බුදුදහම මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න කියලා ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලය. මේ ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලය මේක ඉතිහාසයකුත් තියෙනම් මම ඒක මේක පොඩ්ඩක් කියලා කියන්නම්. ඵලය කියලා හේතුව කියන්නම්. මේ ත්‍රිපිටක මණ්ඩලය 1954 පත් කළාම ඒ කාලේ ලංකාවේ හිටිය ඔය සම්මතයෙන් යමක් දැනගත්ත උගත් කියත පුද්ගලයන්ව පත් කළා. මේ පත් කළාම හාමුදුරුව තමයි පත් කළේ. මේ අය 1954 ඉඳන් 83 දක්වා ඔය ත්‍රිපිටක ග්‍රන්ථ 53ක් පරිවර්තනය කළා. පළවෙනි ග්‍රන්ථය පරිවර්තනය කරපු පළවෙනි ග්‍රන්ථය 1960 විතර 60 හෝ 61 අර ඒ කාලේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමාට සමා පිළිගැන්වුවේ 54 ඉඳන් 61 විතර එනකම් කාලයක් අරගෙන එක පොතක් පරිවර්තනය කළ ආනන්ද ගුරුගේ මහත්තය තමයි ඒ කාලේ අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් හැටියට හිටියේ. මේ මහත්තයාට පිළිගන්වාම ඒ මහත්තයා මේ පොත මේ පරිවර්තනය කරපු පොත පිළිබඳව කියවලා බලලා බොහොම මේ ඒ පැවිදි මේ පරිවර්තකයන්ට වඩා ඒ මහත්තයා බොහොම උගත් පුද්ගලයෙක්. පුට්නෝට් එකක් ගහලා තියෙනවා. එහෙම නැත්නම් කෙටි සටහනක් කාර්යාල සටහනක් ලියලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේක තිබුණා. දැනුත් ඇති දන්නේ නැහැ. මැලේ වීඩියෝ තියෙනකොට මේ පරිවර්තක මණ්ඩලය මේ කරලා තියෙන වැඩේ මේ සරල සුගම සිංහල භාෂාවේ වචන වෙනස් කරලා සංකීර්ණ කාටවත් තේරුම් ගත නොහැකි සංස්කෘත වචන 60%ක් පාවිච්චි කරලා පරිවර්තනය කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ නිසා අද මේ ඔක්කොම ඔය ත්‍රිපිටකේ පරිවර්තකේ විශේෂයෙන් මෛත්‍රී හාමුදුරුව යම් පරිවර්තනයකට සම්බන්ධ වුණා නම් ඒකේ අන්තිම නරක විදිහට වැරදි විදිහට සංස්කෘත වචන භාවිතා කළා. කාටවත් නොතේරෙන විදිහට මේ ධර්මයේ විකෘති කළා. ඒ තරම් විනාශයක් කරලා තියෙනවා. දැන් මේක ඉතිහාසෙකුත් තියෙනවා. බුදුහාමුදුරුව ජීවමාන කාලේ මේ මාගදී භාෂාවෙන් මේ හෙළ සිව්හෙළේ මිනිසුන්ට මේ ධර්මයේ දේශනා කරනකොට එක්තරා හාමුදුරුවෝ දෙනමක් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ කිව්වා, ඒ කාලෙත් ඔය හෙළ සකු බස් තිබුණා. මේ ඒ කාලේ සකු කියන්නේ ඡන්දස් වෛදික කියන භාෂාව. ඒ කාලේ හැදින්නුවේ ඡන්දස් වෛදික, බුදුහාමුදුරුවෝ හැදින්නුවේ සංඡන්දස් වෛදික. මේ සංස්කෘත භාෂාවට මේ ධර්මය පරිවර්තනය කරන්න කියලා හාමුදුරු දෙනමක් ඇහිල්ලා අවසර ඉල්ලුවා. මේ අවසර ඉල්ලුවාම බුදුහාමුදුරුවෝ ඒ හාමුදුරු දෙන්නට බොහොම බැනලා පන්නගත්තා. මේ ඡන්දස් වෛදික භාෂාවට, මේ සංකීර්ණ සංස්කෘත භාෂාවට, සුන්දර මේ ලෞකික භාෂාවට මගේ මේ ධර්මය කිසි දවසක කිසි කෙනෙක් පරිවර්තනය කරන්න, පද පරම ලෙස පරිවර්තනය කරන්න එපා කියලා චූලවග්ග පාළියේ අර විනය නීතියකුත් පැනෙව්වා. මෙහෙම විනය නීතියකුත් පනවලා මේ මාගදී උතුම් අධිගමයට මඟ පෙන්වන මේ බස් වහර සංස්කෘත භාෂාවට පරිවර්තනය කළොත් මගේ ධර්මය ඉදිරියේදී නිවන් මඟ වහන මේ ලෞකික ලෝක හදන ධර්මයක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව ජීවමාන කාලෙම මේක ප්‍රකාශ කළා. ඒ නිසා මේ උතුම් මාගදී භාෂාව කිසි කෙනෙක් ඒ බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ පටන් මේ 1880 විතර වෙන තේකල්, 80ටත් පොඩ්ඩක් ඉස්සෙල්ලා 70 විතර වෙනකම් කිසිසේත්ම වෙනත් භාෂාවකට පද පරම විදිහට පරිවර්තනය කළේ නැහැ. word to word translation එකක් කළේ නැහැ. එහෙම කරන්න එපයි කිව්වා. තහනම් කළා. මේක සූත්‍ර ගණනාවක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක පද පරම ලෙස පරිවර්තනය කරන්න එපා කියලා. ඒ නිසා අනුරාධපුර යුගයට පෙර කොහොමවත් ට්‍රාන්ස්ලේට් කරේ නැහැ. අටුවා ලිව්වා. හෙළ අටුවා ලිව්වා. අනුරාධපුර යුගයේ ට්‍රාන්ස්ලේට් කරේ නැහැ. අටුවා ලිව්වා. පොළොන්නරු දඹදෙණි යුගයේ තමයි මේ හෙළ අර චක්‍රවර්ති පරාක්‍රමබාහු රජුරු හිටියේ සිංහල මේ සාහිත්‍යයේ දියුණුම යුගය. මේ කාලෙවත් කිසිසේත් අර පදපරම ලෙස word to word translation එකක් කළේ නැහැ. මහනුවරුගේ කළේ නැහැ. කුරුණෑගල, ගම්පල, දඹදෙණි, ආපහුව කොයි කාලෙවත් පරිවර්තනයක් කළේ නැහැ. නමුත් ඒ වෙනුවට අර්ථකථා ලිව්වා. විග්‍රහ කළා, විස්තර කළා ඒ ඒ අය දන්නා විදියට. ඒ අටුවා කතා ලීම එකක්, ඒක තහනමක් කරලා තිබුණ නැහැ. නමුත් පද පරම ලෙස පරිවර්තනය කරන්න එපා කිව්වා. මෙහෙම මේ ත්‍රිපිටකය, මේ පුස්කොළ පොත්වල බුද්ධ වර්ෂ 456 මේ අපේ සිංහල හාමුදුරුවරු සිංහල පන්හිඳෙන් සිංහල පුස්කොළ පොත්වල මෙහෙම ලේඛනගත කරලා ආරක්ෂා කරගෙන ආපු දේ ඔය කෑගල්ලේ මාතුලාලුලනේ තිබුණා. කෑගල්ලට ආව උපදිසාපති කෙනෙක් 1862 විතර, ජෝර්ජ් ටර්නර් කියලා මේ සුද්දෙක්. මේ සුද්දා මේ කෑගල්ලේ අලුලන ඒ කාලේ බොහොම නිකන් මේ ජරාපත් වෙලා දිරාපත් වෙලා කවුරු හරි ගණ්‍යාංශ කෙනෙක් වගේ කෙනෙක් ඉන්න ඇති. මේ පුස්කොළ පොත් ටික ජෝර්ජ් ටර්නර් කියන සුද්දා එයාගේ භාරයට අරගෙන එයා එංගලන්තයට යනකොට මේ ටික නැවකට පටවගෙන සියලු පුස්කොළ පොත් 54 පුස්කොළ පොත් ඇටියට තිබුණු බොහොම ලොකු බර තිබුණු දේවල් එංගලන්තයට අරන් ගිහිල්ලා ඒවා එයා කරපු වැඩේ තවත් ලංකාවේ එයා මේ එකතු කරගත්ත මේක ඉතිහාසයේ තියෙන ඔක්කොම ලියවිලා රත්නසාර කියලා එකන් ගිය හාමුදුරු නමකුත් ගිහියෙකුත් එක්කහු කරගෙන අර මාගදී භාෂාවෙන් සිංහල අකුරෙන් තල්පත්වල ලියලා තිබුණු මේ උතුම් ධර්මය, මේ මාගදී ධර්මය, ඒ පුද්ගලයා අර සිංහල පුද්ගලයන් දෙන්නෙකුගේ ආධාරය ඇතුව word to word translation එකක් හැටියට ඉංග්‍රීසියට පරිවර්තනය කළා. එතන තමයි ලෝකේ මේ බුද්ධ දේශනාව, බුද්ධ ධර්මය පද පරම ලෙස word to word translation එකක් හැටියට පරිවර්තනය කළා. ඒක පරිවර්තනය කරලා තිබුණේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ අටුවා කතා ලියලා තිබුණා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ එහෙම ත්‍රිපිටකේ දැක්කද කියන්නත් බෑ. පරිවර්තනය කළේ නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ පරිවර්තනය කළේ අර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම ජීවත් වෙලා ඉන්නකොට ওই මහා ප්‍රඥන් වහන්සේලා මහා කච්චායන මහා කොට්ටියාන මහා සාරිපුත්ත අනුරුද්ධ මේ වගේ හාමුදුරුවෝ එදා මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මය හෙළ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට හෙළ අටුවා ලිව්වා. ඒවා හෙළ භාෂාවෙන් හෙළ අකුරෙන් ලිඛිතව ලේඛනගත කළා. මොකද මාගදී භාෂාවේ අකුරු තිබුණ නැහැ, අකුරු නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවුරුදු 556ක් යනකම් ලේඛනගත කරලා තිබුණේ නැහැ. කටවචනෙන් පෙළගස්සලා පාඩම් කරගෙන ආපු දෙයක්. ඉතින් ඒ හෙළ අටුවා තමයි ඒ කාලේ තිබුණේ. ඒවා පරිවර්තන නෙමෙයි. ඒ හෙළ අටුවාවල සීල අට කතා, හෙළ අට කතා, මහා අට කතා, කුරුන්දි අට කතා, බුදු කැලි අටුවා කියලා ඒ කාලේ තිබුණා. මේ මහා අට කතාව කියන එක අනුරාධපුරේ මහා විහාරයේට මිදුහාම්දුරු එනකොට රජගහනුවර ඉඳන් ගෙනව රජගලට රජගල ඉඳන් මේ මහා විහාරයේ තිබුණු මහා අට කතාව බුද්ධඝෝෂ හාමුදුරුව අරගෙන මේ කටුවා කතාවක් ත්‍රිපිටකේ නෙමේ මෙන්න මේක පාලි භාෂාවට පරිවර්තනය කරලා විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17ක් බුද්ධඝෝෂ හාමුදුරුව ලිව්වා. මෙයා ඔක්කොම කවුරුත් සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන. බුද්ධඝෝෂ හාමුදුරන්ට එහෙම ත්‍රිපිටකේ හම්බුනේ නැහැ. ත්‍රිපිටකේ පරිවර්තනය කරන්න දෙයක් තිබුණෙත් නැහැ. මොකද ත්‍රිපිටකය මාගදී භාෂාවෙන් ලියවිලා තිබුණ දෙයක්. ඒක පාලි භාෂාවට පරිවර්තනය කරන්න තිබුණ නැහැ. නමුත් අර සිංහල හෙළ භාෂාවෙන් ලේඛනගත කරලා තිබුණ පුස්කොළ පොත්වල තිබුණ මේ මහා අට කතාව තමයි බුද්ධඝෝෂ හාමුදුරුව පරිවර්තනය කළේ. දැන් මේ වගේ අර 1864 ඉඳන් 1880 ගණන් වෙනකම් මේ ජෝර්ජ් ටර්නර් තවත් සුද්දෙක් හිටියා ජේම්ස් ප්‍රින්සස් කියලා. එයත් මේ ලංකාවේ ඉන්දියාවේ ඒ යටත් යුගයේ වැඩ කරපු පරිපාලන නිලධාරියෙක්. මේ දෙන්න එක්කහු වෙලා අර සිංහල මිනිස්සු කීප දෙනෙකුත් හාමුදුරුවොත් එක්කහු කරගෙන මේ මාගදී භාෂාවෙන් සිංහල අකුරෙන් තිබිච්ච මේ ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා අවුරුදු ගාණක් තුල. මේවා මේ එංගලන්තේ කෞතුකාගාරයේ අදත් තියෙනවා. ඒ සිංහල අකුරෙන් තියෙන මාගදී භාෂාව සහ ඉංග්‍රීසි අකුරෙන් යෝජන පරිවර්තනය කරපුවා. මේවා මෙහෙම තියෙනකොට ඊට පස්සේ අර විල්හෙල්ම් ගයිගර් කියන ජර්මන් මහත්තයත් ඒ වගේම රීඩ්ස් ඩේවිස් කියන ජර්මන් මහත්තයත් එක්ක අහුවෙලා මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු දේ 1890 ගණන්වල ජර්මන් භාෂාවටත් පද පරම ලෙස පරිවර්තනය කළා. මෙහෙම ඉන්නද්දී මේ ලංකාවේ හිටියා ඔය ශ්‍රාවස්ති මන්දිරයේ සහ මේ ලංකාවේ ටැවන් අයිතිකාර සොයිසා කියලා මහත්තයෙක්. ඔය කොළඹ ලොකුම පොසත් එක්ක ඒ කාලේ. මේ සොයිසා මහත්තයාගේ පුතෙක් හිටියා. අදත් ඔය සොයිසා වට්ටුව කියලා ඔය ඇස් වට්ටුව ඉස්සරහ පිළිමයක් හරි හදලා තියෙන්නේ. මේ සොයිසා මහත්තයා 1898 එංගලන්තයට ගියා නීති උපාධියක් කරන්න කියලා. ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගියා නීති උපාධියක් හදාරන ඒ සොයිසා මහත්තයාගේ පුතා. මේ සොයිසා මහත්තයා එංගලන්තයට ගිහිල්ලා බැලුවාම එයා දැක්කා මේ ලංකාවෙන් ගෙනාපු මේ සිංහල පුස්කොළ පොත් සියල්ල. මොකද 1964 ගෙනිච්ච දැන් අවුරුදු 35කට පස්සේ සොයිසා මහත්තයා දැක්කා මේ පුස්කොළ පොත් ටික බොහොම ආරක්ෂා සහිතව තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තිබුණු මේ පුස්කොළ පොත්වල තියෙනවා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තිබිච්ච ඒවත් දැක්කා. ජර්මන් භාෂාවට පරිවර්තනය කරලා තිබුණ ඒවත් පිටපත් දැක්කා. මේ සොයිසා මහත්තයා අර නීති උපාධිය කිරීම නවත්තලා හැදෑරීම මෙයා පටන් ගත්තා සිංහලට පරිවර්තනය කරන්න මේ මාගදී සහ ඉංග්‍රීසි පිටපත් දෙක අරගෙන. ඒ දෙකම අරගෙන සිංහලට පරිවර්තනය කළා 1899 එක්දාස් නමසීය නමසය එක නමසය දෙක නමසය තුනාගේ අවුරුදු තුනක් හතරක් තුළ එයා මේක සිංහලට පරිවර්තනය කරලා ගාල්ල තිබුණ මේ එක්දාස් නමසය තුන වෙනකොට සිංහල මුද්‍රණාලයක් පිහිටවල මේ සිංහල මුද්‍රණාලයට මේ සිංහල පරිවර්තනය එවලා මුද්‍රණය කරලා බෙදුවා කීපයක් පිටපත් බෙදුවා මේ පොත්වල ඒ වන විට මේ ලංකාවේ හිටිය බොහෝ මේ උගත් ඔය හික්කඩුවේ පඤ්ඤාරාම මේ වගේ තව නොයෙකුත් ඔය දකුණු පළාතේ හිටිය උගත් වියත් සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ සොයිස මහත්තයාගේ පරිවර්තනය බලලා බොහොම විස්සෝප වෙලා ලොකු උද්ඝෝෂණයක් කළා මේ පරිවර්තනය නිසා මුළු බුද්ධ ධර්මයේම අර බුදුහාමුදුරුව දේශනා කරපු මේ පරිවර්තනය මේක මේ නොකල යුතු දෙයක් මේක වැරදි දෙයක් කියන එක බොහොම බලවත්සේ උද්ඝෝෂණයක් කළා 1904 ඉඳන් 10 දක්වා මේ උද්ඝෝෂණයට මේ අදාළව කළුතර ධර්ම දේශනා කියලා ධර්ම දේශනා රාශියක් කරලා තිනවා මේ ධර්ම දේශනා කරන හැම අවස්ථාවකම මේ පරිවර්තනවල තියෙන වැරද්ද ඒ උගත් වියත් ස්වාමීන් වහන්සේලා මේ ඒ කාලේ හිටිය ඒ සියලු දෙනා මේකට විරුද්ධව උද්ඝෝෂණය කළා බලවත්සේ මේ උද්ඝෝෂණය දිගින් දිගටම පැවතුණා නමුත් සොයිස මහත්තයා පොත් 6ක් හෝ 7ක් සිංහලට පරිවර්තනය කළා මුද්‍රණය කළා මේවා නිසා මේ ධර්මය විනාශ වුණා විකෘති වුණා කියන මතයක් අර කළුතර ධර්ම දේශනා කියන පොත්වල පොතක් හැටියට ඒක මුද්‍රණය කළ තිබුණා දැන් පොත තහනම් කළා නෑ නමුත් පොත කිසි කෙනෙකුට අද ෆොටෝකොපියක් ගන්න ඉඩ දෙන්නේ නෑ අද ඔය සම්මත බුද්ධාගමේ අය ඒවා හංගලා ඒවා විකෘති කළා දැන් ඔය මේ පුස්තකාලේ තියෙනවා එක පිටපතක් හැබැයි එක කොලෙයි පිට ෆොටෝකොපියක් ගන්න දෙන්නේ අනික් පිට මුළු පොතේම පිට කොටුපියක් ගන්න දෙන්නේ නැහැ ඒක තහනම් කළා ඒක මොකක් හව කවුරුවෝ එහෙම එකක් කරලා තියෙනවා ඉතින් ඒක නිසා මේ කළුතර ධර්ම දේශනා කියන ඒවා බොහොම වැදගත් ධර්ම දේශනා ගණනාවක් තියෙනවා ඒ අවස්ථාවල් වල මේක මේ විකෘති කරපු එක වෙනස් කළා මේක පිළිබඳව උද්ඝෝෂණය ඊට පස්සේ පොල්ලත්තේ බුද්ධ තහාම්දුරුව මේ ලංකාවේ හිටිය බොහොම උගත් ඒ වගේම බල්පල් රාහුල හාමුදුරුව EW අධිකාරම් මහත්තයා මාටින් වික්‍රමසිංහ මහත්තයා උඩුකැන්නවෙල සරණංකර හාමුදුරුව මෙහෙම උගත් වියත් ධර්මදරාය මේකේ තියෙන වැරද්ද මේ පරිවර්තනය වල තියෙන වැරද්ද පිළිබඳව වරින් වර නොයෙකුත් ආකාරයේ විවේචන ඉදිරිපත් කළා මේ අතර තමා රේණුකාණ හාමුදුරුව ඇතුළු පිටසක් අර විනයාලංකාර බුරු හාමුදුරුත් එක ගිහිල්ලා බුරුමෙට මේ බුරුම ත්‍රිපිටක සහ බුරුමේ තිබුණු අටුවා පොත් බලලා යම් කිසි වෙනත් ක්‍රමයක් භාවනා ක්‍රමයක් ඔය පිම්බීම හැකිලිම ලංකාවට ගෙනල්ලා රේණුකාණ හාමුදුරුව මේ බුරුම පොත් ආශ්‍රයෙන් පොත් වගයක් මහා රාශියක් ලිව්වා මේ ප්‍රශ්න නිසා ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා දෙපිරිසක් ඇතුළත මේ අර ස්වේජින් නිකාය සහ මේ සියම් නිකාය මේ අනුව තමයි 1954 ඔය ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයක් රජයේ විසින් පත් කළේ එතෙන්දි කළේ මේ වගේ වෙනසක් මේක තමයි ඉතිහාසය මේ සියල්ල මේ සියලු බෞද්ධයන් විසින් නිවැරදිව තේරුම් ගත යුතුයි අධ්‍යයනය කළ යුතුයි මේ බුද්ධ දහමට ආගමක් බවට පත් වෙන්න මොකද සිද්ධ වුණේ කොහොමද වුණේ කවුද මේවා කළේ කියන එක තේරුම් ගත යුතුයි.
ගරු ස්වාමීන් වහන්ස පහාන සංඥාවේ තියෙන උපන්නං කාම විතක්කං උපන්නං ව්‍යාපාද විතක්කං උපන්නං විහිංසා විතක්කං උපනුපන්නේ පාපකේ අකුසලේ ධම්මේ මේ හතරටම දේශනා කරලා තියෙනවා නාදිවාසේති පජහති විනෝදති බ්‍යන්දි කරෝති අනභවං ගමේති මෙන්න මේ වචන ටික
දැන් ඊයේ ගිරිමාන සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ අදිවාසනා පහතබ්බා තම නාදිවාසේති. පරියෝජනා පහතබ්බා තම පජහත්. ඒකේ විග්‍රහ කරපු දෙයම තමයි ඔතන තියෙන්නේ ඔය. තේරුණාද? නාදිවාසේති පජහති ව්‍යාන්ති කරෝති අනභවංගම භාවනීය පහතබ්බා. ඒ පහතබ්බා ඊයේ ගිරිමානන්ද සූත්‍රයේ තිබුණ දේවල්ම තමයි ඔය ඕකේ ඔය වචන වලින් තියෙන්නේ. භාවනාවෙන් පහතබ්බා. ආනපාන සති භාවනාවෙන්. අනභවං කියන්නේ ඒකයි.
අදිවාසනා පහතබ්බාද නාදිවාසේති
කියන්නේ. ඔව් ඔව්. ඒකම තමයි මේක මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ ඊයේ ගිරිමානන්ද මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දේශනා කරපු දෙයම මෙතන විග්‍රහ කරලා තියෙනවා. අර සේවිතබ්බා සූත්‍රයේත් ඕකම තියෙනවා.
බෙන්දි කරෝති එතන.
බෙන්දි කරෝති. වැරදි දේ හිතෙන් අයින් කරන්න ඕන. ආනපාන සතියට තවත් නමක් ව්‍යන්ති කරෝති. අනවතත් තව වචන කීපයක්ම තියෙනවා. ආනපාන සති සමාධියට අනවත්තේන අනව මේ භාවනාව පිළිබඳව ව්‍යන්ති කරෝති කියන්නේ වැරදි දේ අයින් කළා ඒ වෙනුවට නිවැරදි දේ ගැනීම.
භාවනීය පහතබ්බා අනභවංගමේ.
ඔව්.
විනෝදති එතන ඒක තියෙන්නේ.
ඒකෙත් ඔය අර අදිවාසයේ තුනේ බන්දේ මේකම තමයි අදිවාසයේ නාදිවාසයේ කියන එකම තමයි.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒතං සන්තං ඒතං පනීතං යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණං. එතන ඒ ඒ ඒ පදපේලිය අපිට පැහැදිලි කරලා දෙනවා නම්
සමතයයි විපස්සනාවයි. දැන් පළමුවෙන්ම මුලින් යදිදන් සබ්බ සංඛාර සමතෝ. ඒ කියන්නේ මෙත්තානුසතිය අසුභානුසතිය සමතයටපත් කරන යදිදම් තබ්බ සංඛාර සමතු මෙත්තානුසතිය අසුභානුසතිය. ඊළඟට සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු උපාදානයන් අයින් කරන්න අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාග නිරෝධා මරණානුසතිය බුද්ධානුසතිය තමයි මේ දෙක රාග විරාග කරන්නත් රෝධ නිරෝධ කරන්නත් දෙකටම සමත විපස්සනා යුග නද්ද ආනපාන සති සමාධිය තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ.
මෙතන තියෙන බුද්ධානුස්සතියයි මන්නානුස්සතියයි
ඒ දෙක තියෙනවා. ඒ වගේම මෙත්තානුස්සතිය අසුභානුස්සතියක් තියෙනවා. මෙත්තානුස්සතිය අසුභානුස්සතිය තමයි අදිදන් සබ්බ සංඛාර සමතෝ. මරණානුස්සතිය බුද්ධානුස්සතිය තමයි සබ්බූපදි පටි නිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං.
ඒ දෙක අනිත් දෙක තමයි මේ සබ්බූපදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ කියන තැන.
ඔව්.
මරණානුසතිය බුද්ධානුසතිය.
ඒ කියන්නේ යුගනද්ද භාවනාව තමයි ওই දෙකේම තියෙන්නේ. ආනපාන වශයෙන් යුගනද්ද භාවනාව භාවනා කිරීම තමයි ඔතන දෙකම තියෙන්නේ. හැබැයි ආනපාන තේරුම් ගත්තේ නැත්නම් ඕක තේරුම් ගන්න බෑ.
ඒ දෙක කරනකොට විරාගේ නැති වෙනවා කියලාද මෙතන කියන්නේ? නිබ්බා විරාග නිබ්බාණ.
විරාග වෙනවා රාග, රාග විරාග වෙනවා.
ඒතොර නිරෝධෝ නිබ්බාණ.
රෝධ නිරෝධ වෙනවා.
අර අර ටික හර හතර.
ඔව්. දැන් ඕක කියලා තියෙනවානේ. අර අනිච්ඡානුපස්සී, ඊට පස්සේ විරාගානුපස්සී, ඊට පස්සේ නිරෝධානුපස්සී, ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සී.
ඒ හතර වඩනකොට වෙන ඵලය තමයි විරාග
නිරෝධ. ඒක අයින් කළාම
ඇතිවන ඵලය තමයි
ඵලය නැති වෙනවා.
විරාගයයි නිරෝධයයි කියලා දේශනා. එහෙයි සමි.
අවසරයි ස්වාමීන් වහන්ස. ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ පොත් කියවනකොට උන්වහන්සේ ගොඩක් පිරාත්මය ගැන එහෙම දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ආර්ය උපාදයක් සිද්ධ වෙන බව උන්වහන්සේට තේරුනේ නැද්ද?
නෑ, බෝසත් කෙනෙන්නේ. බෝසත් කෙනෙකුට දැන් ආනන්ද මෛත්‍රී හාමුදුරුව බෝසත් පෙරම්පුරිය කෙනෙක්. කිසිම බෝසත් පෙරම්පුරණ කෙනෙකුට ආර්ය සීලයක්, ආර්ය ධර්මයක්, ආර්ය ප්‍රතිපදාවක් ආර්ය මාර්ගයක් පිළිවෙතක් වචනයක් හෝ කියන්න ප්‍රකාශ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බැරි වෙලාවත් ආර්ය සීලය ආර්ය මාර්ගය ආර්ය ප්‍රතිපදාව ආර්ය පිළිවෙත ආර්ය ධර්මයේ කිව්වොත් මොකද වෙන්නේ? බුදුහා ඉවරයි, බුද්ධ බෝධිසත්වයා ඉවරයි, ගහලා යනවා, සෝතාපන්න වෙනවා, අය බුද්ධත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු එක්කහු කරගන්න තවදුරටත් ශ්‍රාවකයෝ එයා බුදු වෙන කාලෙට එයා පිරිසක් හදාගන්න මේ වගේ දේවල් කළා. ඒක ඒක හරි. ඒක තමයි බෝසත්වරයෙකුගේ පිළිවෙත.
අවසරයි ස්වාමීන් වහන්ස. දැන් අපි අපේ પરම්පරා ගානක ඉඳලා වැරදි ආගමකුත් වැරදි ඉතිහාසයකුත් අරගෙන ඇවිල්ලා තිනවා.
අපි ඔක්කොම හැම පුද්ගලයෙක්ම මේ බෝසත් පෙරම්පුරණ පුද්ගලියොත් ඇතුළුව ඒ මහායාන සංකල්පයක් ඕක.
එතකොට
මහායාන සංකල්පයට උපනිෂද් ධර්මයට වැරදි විදිහට සියලු දේ සකස් වෙන්න හැඩ ගැහෙන්න ගත්ත අනුරාධපුරයේ ආගෝසාන කාලේ ඉඳන් මේ අද වෙනකනුත් මේක තාමත් සිද්ධ වෙගෙන යනවා.
ස්වාමීන් වහන්ස, දැන් අපේ දරුවෝ ඉගෙන ගන්නෙත් වැරදි ඉතිහාසයකුයි වැරදි ආගමකුයි.
උගන්වන්නේ සියලු දේ වැරදි ඉතිහාසයක්, වැරදි දෙයක්, වැරදි ආගමක්, වැරදි නිවන වහන දේවල්මයි ආගමෙන් උගන්වන්නේ.
ආයේ ඉපදෙන પરම්පරාව ඉගෙන ගන්නෙත් වැරදි ආගමක්, වැරදි ඉතිහාසයක්. ඒක අපිට කරන්න පුළුවන් දෙයක්
නෙමෙයි. දැන් අපි මේ කරන්න ඕන මේක දැන් ඉහවහ ගිහිල්ලා. අපි මේක මේ කරන්න දෙබරට ගල් ගහනවා වගේ. වෙන්නේ මොකද? දැන් ඇවිස්සෙනවා. ඒ නිසා මේක අවසන් නෙමෙයි අපි කරන්න ඕන. යම් යම් පුද්ගලයන්ට බොහොම හිමින් නිහඬව යටින් දිය ගෙනියන්න වගේ මේ නිවැරදි පිවිතුරු පිරිසිදු ධර්මයේ නිවන ධර්මයේ තේරුම් ගල ගියාම එයාටත් මේක ටික ටික තේරේ. නෑ, ඒ වගේ දේවල් වලින් හතර මහා අපායට යන දේවල් වෙන්නේ නෑ. හැබැයි අපතර මහා අපායටත් යන්න පුළුවන්. දැන් බෝසත්තුරු හතර අපායෙන් බේරිලා නෑ. දැන් අපේ බුදුහාමුදුරුවොත් බෝසත්තුරු හතර අපායේ ඉපදුනාද නැද්ද? අලි වැඳුරු වෙලා කොටි වෙලා ඉපදුනයි කියලා තියෙන්නේ ඒ හතර අපාය. ඉතින් ඒක නිසා බෝසත්තරේක් හතර අපායෙන් බේරිලා නෑ. කවුද හතර අපායෙන් බේරුණු පුද්ගලයා? සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා. ඒකයි අතේ තියෙන නිවන. අපි තව බෝසත් පෙරම් පුරනවා කියන්නේ කොයි නොදන්නා කොයි කාලෙක කොහේ ඇයිද කවුද දන්නේ? ඇයි මේ අන්ධභූත වෙලා? ඕක අන්ධභූතද? ඕක මේ මහායාන ධර්මයක් මිසක්. දැන් මහායාන ධර්මයේ තියෙන්නේ එක යානියයි. මොකද්ද එක යානිය? එක මාර්ගයයි තියෙන්නේ නිවන් දකින්න. මොකද්ද ඒ මාර්ගය? ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා මිසක් නිවන් දකින්න බෑ. නමුත් ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ නියම බුද්ධ ධර්මයේ යාන තුනක් තියෙනවා. මොකද්ද? ලෞතර බුද්ධ ඥානය, පච්චේක බුද්ධ ඥානය, විශේෂයෙන් අරහත් බුද්ධ ඥානය. ඉතින් අරහත් බුද්ධ ඥානයෙන් තමයි බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත් ජීවමාන කාලෙත් කෝටි ප්‍රකෝටි ගාණක් මගඵල ලැබලා විමුක්ති ඥාන දර්ශනය ලැබලා විමුක්ති මාර්ගයේ සාක්ෂාත් කරගන්නවා. ඉතින් ඒ සියලු දේ වැහුවා මහායානිකයෝ. සියලු දේ හවුවා. ඒ නිසා බෝසත් පෙරම් පුරනවා නම් යම් කිසි කෙනෙක් අනික් මිනිසුන්ගේ ධර්මය වහගෙනමයි යන්නේ. අනික් මිනිසුන්ගේ මාර්ගයේ පාර වහලමයි යන්නේ. දැන් ලංකාවෙත් ඉන්න හිටියා, තවත් ඉන්නවා. දැන් හොඳට විශ්ලේෂණය කරලා බලන්න ඔය කියන බෝසත් පෙරම් පුරන පුද්ගලයෝ පුරන පිරුව අයගේ ධර්ම දේශනා අහලා බලන්න කිසිම ආකාරයක ආර්ය සීලයක්, ආර්ය මාර්ගයක්, ආර්ය ප්‍රතිපදාවක්, ආර්ය පිළිවෙලක්, ආර්ය ධර්මයක්, බුද්ධ ධර්මයක්, බෞද්ධ රාදමීව පිළිබඳව වචනයක්වත් සඳහන් නැහැ, කතාවකුත් නැහැ, ප්‍රකාශයකුත් නැහැ. අනික් වෙනකොට ලෝකේ හදන ධර්මයක් තමයි කියන්නේ. ඒක නම් මම දන්නේ නැහැ ඒක කියන්න හරියට.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නයත් කලින් ඔබ වහන්සේ දේශනා කරපු දෙයකට අදාළවමයි. දැන් ඔබ වහන්සේ කිව්වා word to word translation එකක් කරොත් ඒක වැරදි කියලා.
වැරදි එක. බුදුහාමුදුරුවෝ තහනම් කරපු දෙයක්. එපා කරපු දෙයක්. හේතුව මේ මාගදී භාෂාවේ තියෙන මේ අධිගම අධිගමයට මග පෙන්වන මේ ශබ්ද සංඥා සාත්තං සම්ව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං කියන කියලා කාටවත් වෙනස් කරන්න බෑ. මේක වෙන මේ පාරිභාෂික එහෙම නැත්නම් භාවිතා කරන භාෂාවකට පරිවර්තනය කරපු ගමන්ම මේකේ ධර්මය වෙනස් වෙනවා.
දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මගෙන් කවුරු හරි අහපුවම මම ඒක වෙනත් භාෂාවකට දැන් වහන්සේගේ ධර්ම වෙනත් word to word translate කරලා දෙනවා.
ඒක මම ඒක ඒක වැරදි. මේක විග්‍රහයක් විස්තරයක් අර්ථ කතාවක් කළාට කමක් නැහැ. ඒක දැන් අපි හිතමු අපි එක වචනයක් ගත්තාම ඔය ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන එක වචනයක්. එක වචනකින් ඕක විග්‍රහ කළ හැකිද? බෑ. ඒකයි කරලා තියෙන්නේ. ඒකනේ word to word translation කියන්නේ. දැන් නමුත් එක වචනයක් සමහරට එක වචනකින් පොතක් ලියන්න පුළුවන්. ඒක ට්‍රාන්ස්ලේෂන් එකක් නෙමෙයි. අරහතෝ කියන එක අරහත් කියන එක එක්කෝ නමෝ තස්ස කියන එක මේ වගේ මුවේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ එක වචනයකින් පුදු දහක පොතක් ලියන්න පුළුවන්. ඒක පරිවර්තනයක් නෙමෙයි. නමුත් එක වචනයක් නමෝ කියන එක නමස්තේ කියලා එක්කෝ නමස්කාරය කියලා කිව්වකම වැරදි. පුදුම වැරදියක් විකෘතියක් විනාශයක්.
එතකොට ඒ කියන්නේ සිංහල දන්නේ නැති කෙනෙකුට උනත් මේක ඇවිල්ලා තේරුම් ගන්න පුළුවන්.
පුළුවන් විදියට විග්‍රහයක් විස්තරයක් තියෙන්න ඕන. ඒකනේ.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ එතකොට බුද්ධත්වයේ ලබන්න මේ ප්‍රාර්ථනාවක් ගෙනියන්න ඕන නැද්ද?
ප්‍රාර්ථනාවක් කිරීම වැරදි. අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. මොකද්ද බුද්ධත්වයේ? දැන් මෙහෙමයි. දැන් අර දීපංකර බුදුහාමුදුරුව ගාවදී අර සුමේද තාපසතුමා අරහත්ත්වයට පත් වෙන්නට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පූර්ණ කරගෙන තිබුණේ. සියලු කරුණු කාරණා සම්පූර්ණ කරගෙන තිබුණු සුමේද තාපසතුමා අර දීපංකර බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුව නිසා අනික් මිනිස්සුන්ටත් මේ නිවන සාක්ෂාත් වන ආයුරු ඒ බුදුහාමුදුරුවන්ට ලැබෙන පූජ සත්කාර සම්මාන සහ මේ ශක්තියින් මේ වගේ දේවල් සියලු දේ දැක්කා. සියලු දේ දැක්ක නිසා අර අරහත්ත්වයටපත් නොවි යම් තණ්හාවක් ඇති වුණා මම බුදු වෙන්න ඕන කියන එක. ධර්ම තණ්හාවක් එතන ඇති වුණේ. මටත් පුළුවන් නම් තව කෝටි ප්‍රකෝටි ගණනක් ඉදිරියේදී බුද්ධත්වයටපත් වෙලා මේ ආකාරයට මේ ධර්මයේම දේශනා කරලා ඒ අයටත් මේ මඟ පෙන්වන්න කියන ධර්ම තණ්හාවක් එහෙම නැත්නම් කැමැත්තක් ආසාවක් ඇති වුණා. ඒ සඳහා ඒ සුමේද තාපසතුමාගේ ඒ උපතේ පටන් මේ ගෞතම බුද්ධ ශාසනය දක්වාම නොයෙකුත් ආකාරයේ දුක් විඳගෙන මේ බුද්ධ ඥාන පූර්ණ කරගෙන සාක්ෂාත් කරගෙන ආවා. එතන ප්‍රාර්ථනාවක් නෙමේ අදිෂ්ඨානයක්. ප්‍රාර්ථනා කළා ඔක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨානයක්.
ස්වාමීන්
වහන්සේ සුමෙත්තාපසතුමා අදිෂ්ඨානයක් ඇති කරගත්ත මම බුදු වෙන්න ඕන මේ අරහත් බව අතේ තියෙන අරහත් බව පයින් ගහලා අයින් කළා මේක කරගත්තා.
ස්වාමීන් වහන්සේ කුසල මූල පටිසම්පාදය විස්තර කරලා දෙන්න.
දැන් පටිච්ච සමුප්පාද විග්‍රහය ත්‍රිවිධාකාරයි. ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මේක මහා මේ වග්ගපාලියේ විශේෂයෙන්ම විභංග ප්‍රකරණේ පච්චය උද්දේශ නිද්දේශ පට නිද්දේශ හැටියටත් මේ ත්‍රිපරිවට්ටය විග්‍රහ කරලා තියෙනවා. විභංග ප්‍රකරණේ පච්චයා උද්දේශ නිද්දේශය. මේ අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට විග්‍රහ කරලා තියෙනවා. අද බුද්ධාගමේ භාවිතා කරන්නේ ඔය විසුද්ධි මාර්ගයේ තියෙන්නේ අර රේණුකානේ හාමුදුරුව ලියපු පටිච්චසමුප්පාද විවරණ පොත්වල තියෙන්නේ ඒවා ගරුකොට ගුරුකොට මේ උගන්නන සියලු තැන්වල තියෙන්නේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පමණක්මයි. දැන් අර අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන සම්බන්ති ඊට පස්සේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්බන්ති මේක තුන් බවකට බෙදලා රේණුකාණ හැමදිරෝ වැරදි විදියට විග්‍රහයක් කළා. මේක මේ එක තප්පරයක් තුල එක්කෙනෙක්ගේ තුල ඇති වෙන සිත තුල ඇති වෙන අවිද්‍යාව මුලින් පටන් ගත්ත දේ අර සංකාරය සම්බවන් වෙලා දුකට මේකට හේතු වෙන බව මේක මේ නිවන වහන නිවනට විරුද්ධ වූ නිවන නැති කරන ක්‍රමය තමයි නිවන වහන අනාවරණය කරන ක්‍රමය තමයි ආවරණය කරන ක්‍රමය තමයි මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක තේරුම් ගන්න ඕන. තමන්ගේ නිවන වැහෙන්නේ කොහොමද කියන තමන් තේරුම් ගන්න ඕන. ඒක විතරයි බුද්ධ ආගමේ පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට අද භාවිතා කරන්නේ පොත්වල ලියලා තියෙන්නේ කියලා දෙන්නේ උගන්වන්නේ සියලු දේ. නමුත් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය දැනගන්න ඕන මේ නිවන කොහොමද වැහෙන්නේ කියන එක. ඊට පස්සේ මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විග්‍රහ කළා ඊළඟට කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයකුත් විග්‍රහ කළා. මේකේ කලේ මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආකාරයට ඒ සියලු වචන පදවල් කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට කුසල මූල නිද්දේශය හැටියට විභංග ප්‍රකරණේ ඔය පච්චයා උද්දේශේ කුසල මූල නිද්දේශය හැටියට විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. මේක 96 ආකාරයකින්ම මේ විභංග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. තව බොහෝ තැන්වල තියෙනවා. මේ දෙක දැන් මේක තමයි අද්වතාවේ දෙපැත්ත. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කළේ නිවන වැහෙන ආකාරය, එහෙම නැත්නම් මේ කෙලෙස් හිතේ ඇති වෙන ආකාරය, ඒ වගේම කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කළේ මේ කුණු මුල් තුන සමුච්ඡේද වශයෙන් සමුග්ඝාත වශයෙන් මුල් උදුරලා දාන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම නැවත නූපදින ආකාරයට උදුරා දමන්නට උපකාර වන විග්‍රහය තමයි කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒක දෙක අතරට තවත් එකක් විග්‍රහ කළා. මේ අවිද්‍යා මූල නිරෝධය, අවිද්‍යා නිරෝධ පටිච්ච සමුප්පාද විග්‍රහයකුත් විග්‍රහ කළා. මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය බුද්ධාගමට ගැලපෙන දෙයක් නෙමෙයි. බුද්ධාගමේ භාවිතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උගන්වන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඉගෙන ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මේක ප්‍රායෝගිකව මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන තමන් විසින් මේ ධර්මයේ තේරුම් අරගෙන පටිච්ච සමුප්පාද විග්‍රහය තමා විසින් භාවිතා කළ හැකි භාවිතා කළ යුතු දෙයක් මිසක් උගන්වන්න ඉගෙන ගන්න ගැළපෙන දෙයක් නිසා නොවන නිසා අර ග්‍රන්ථ ධූරය පුරන් වුණාට පස්සේ විපස්සනා ධූරය නැති වුණාට පස්සේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ වචනයකටවත් සීමා නොවි අභාවිතයට ගිහිල්ලා ඒක දැන් අද කවුරුවත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් උගන්නන්න බෑ, ඉගෙන ගන්නත් බෑ. ඒක ධර්මයේ බුද්ධාගමට කොහොමවත් ගැළපෙන දෙයක් නෙමෙයි. මොකෝ ආගමට නෙමෙයි මේක ධර්මයටයි ගැළපෙන්නේ. මේක මේ නිවන් දකින්න පමණයි කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැම තැනකම භාවිතා කළ යුත්තේ, පැහැදිලි කළ යුත්තේ, තේරුම් ගත යුත්තේ, භාවිතයට ගත යුත්තේ. කර්ම වශයෙන් සියලු දේ තියෙනවා විභංග ප්‍රකරණේ. කුසල මූල ඔක්කොම සියලු දේ තියෙනවා. දැන් අවිද්‍යා පත්‍ය සංකාර අතන් තියෙන්නේ කුසල මූල සංකාර, ඒ කියන්නේ විසංකාර. ඊට පස්සේ කුසල මූල පත්‍ය අර කුණු මුල් තුන උදුරාම සංකාර විසංකාර වෙනවා. ඒ වගේම අර නාම රූප තියෙනවා, විඥාන ප්‍රඥා වෙනවා. ඊට පස්සේ සලආයතන එතන නැහැ, එතන තියෙන්නේ චට්ටආයතන. ඊළඟට සම්පස්සේතන පස්ස වේදනා තියෙනවා වේදනා සබ්බචිත්ත සාධාරණයි වේදනා ගාවට තණ්හා නැ පසාදෝ උපාදාන නැ අදිමොක්කෝ ඊට පස්සේ සම්භවන්නේ මේ තියෙන්නේ බුද්ධ භව බුද්ධ ජාති ඒව මේ තේ සම් ධම්මානං සමුදයෝ හොති එතන නැ අර ජාති ජරා මරණ තියෙනවා නමුත් දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ත මේ ශෝක පරිදේම ඒ මොකක්වත් නැ ඒව මේ තේ සම් සමුදයෝ ධම්මානං සමුදයෝ හොති මෙච්චරයි තියෙන්නේ ඉතින් ඒක සියල්ලම හැම වචනයකම වෙනස් අර්ථයක් තියෙනවා කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තියෙන්නේ නිවන වහන නිවන වැහෙන අකුසල් කෙලෙස් උපදින මෙතන තියෙන්නේ හිතෙන් කෙලෙස් මුලින් උදුරා දමලා හිත පිරිසිදු වෙන ක්‍රමය මේක ඊගාවට තව තියෙනවා තව මේ පටිච්ච සමුප්පාද විග්‍රහය මහා ප්‍රධාන මහා නිධාන සූත්‍රවල තව හරියට තියෙනවා ඒ වගේම මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණෙත් මේ මහා නිධාන ප්‍රධාන සූත්‍රවල තිබිච්ච අර මේ ගැඹුරු ප්‍රකරණ ධර්මය අරගෙන මේකෙත් තියෙනවා දැන් මෙතන අර චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති උපාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ගතින් ගති පටිසන්ධින් පටිසන්ධි ආයවනං ආයවනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියලා තියෙනවා අවිද්‍යා මූල පටිච්චම ඊට පස්සේ කුසල මූල පටිච්චම උපාද විග්‍රහ කරලා තියෙනවා චක්කුන් න පටිච්ච අනුපාදෝ අනුපාදෝ අපවත්තං අපවත්ත අනිමිත්තං අනිමිත්ත අපපටිසන්ධින් අපපටිසන්ධි අගතින් අගති අනායවනං අනායවනං අනිබ්බිති අනුපපත්ති අජාතං අභූතං අකටං අසංකතං මෙහෙම විග්‍රහයක් දෙපැත්ත තියෙනවා ඒ කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයත් අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය තව නොයෙකුත් ආකාරයට මේවා මේ ත්‍රිපිටකේ හරියට කියවුවොත් මේක ඉතාම පැහැදිලිව මේ දෙපැත්ත ද්වතාවය ආනපාන මේ තියෙනවා මේවා සියලු දේ ත්‍රිපිටකේ ලේඛනගත කරලා අද අපිට අකුරු හැටියට දකින්න බලන්න අහන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේවා ගිරව් වගේ කියවගෙන යනවා මිසක් මේවා එකක්වත් ප්‍රායෝගිකව අනුගමනය කරන්නේ නැතිකොට නිවන් දකින්න බෑ. ඒකයි. මොකද මේ කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අර ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු දෙයක්. හැබැයි ඉතින් මේක තමයි මේ ප්‍රකරණ පොත්වල තියෙන්නේ මේවා තමයි පස්සේ කාලයක අභිධර්මයේ හැටියට උගන්වන්න ඉගෙන ගන්න උපාධි ගන්න උගන්වන්න පටන් ගත්තා. නමුත් ඒකේ ප්‍රායෝගික පැත්තක් නැහැ. ග්‍රන්ථ ධූරයේ පිරුණා, විපස්සනා ධූරයේ අභාවයට ගියා නැති වුණා, නිවන වැහුණා. ලෝකෙ හැදුණා. නිවන වැහුණා. ඒක අර නෑ ඒක නිරෝධ පටිච්චසමුප්පාදය. මං කියන්නේ ත්‍රිපරිවර්තයක් තියෙනවා කියලා. අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයයි අවිද්‍යා නිරෝධ පටිච්චසමුප්පාදයේ කුසල මූල පටිච්චම තුනක් තියෙනවා. අද නිරෝධයක් කියනවා නමුත් කුසල මූල කියන්නේම නැහැ. දන්නේම නැහැ. මේ කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන ගලවා දාන ක්‍රමයකුත් බුදුහාමුදුරු පෙන්වලා තියෙනවා. ඒක ඕනම් විභංග ප්‍රකරණේ දැන් මෙහි අපි ගාව තියෙනවා. විභංග ප්‍රකරණේ අරගෙන බලන්න පච්චා නිදේශේ කුසල මූල නිදේශයක් තියෙනවා. ඒක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඔය තියෙන බවක් අඩුගානේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය ආමුදුරුවවත් දන්න. මංගාවට ආව මට හම්බුණා. මේ හම්බ වෙලා ඇහුවා මොකද්ද මේ කතාවේ තේරුම කියලා. මං ඒ ගමන විභංග ප්‍රකරණේ අරගෙන පෙන්වුවාම තමයි මේක අපි කියුවට තේරුම් ගත්තේ නැහැනේ කියලා. බොහොම මේ වගේ නමුත් ඒ උනාට තේරුම් ගන්න පුළුවන් උනායි කියලා මට හිතන්න බෑ. මොකද මේක උගන්වන්න පුළුවන් දෙයක්, ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. ආර්ය මෛත්‍රී භාවනාවේදී මමද සියලු සත්‍යෝ කියලා මේ මෛත්‍රී භාවනාව කරද්දී සමාව ගැනීමදී පුජ්‍යලයන් වශයෙන් ගත්තට ඒක කමක් නැද්ද?
කොහෙද? ආ මොකද්ද ආයි කියන්නකෝ?
ආර්ය මෛත්‍රී භාවනාව කරද්දී සියලු සත්‍යයෝ නිදුක්ඛිතා කියලා මේ සියලු සත්‍යයෝ කියලා මේ මෛත්‍රී භාවනාව කරනවා
නෑ සියලු සත්‍යයෝ විතරක් නෙමෙයි මෙතෙන්දී තුනක් තියෙන්න ඕන මමද සියලු ලෝක සියලු සත්‍ය
ඔය ඒ ආකාරයට ගන්නවා
මොකද අරූපී ලෝක තියෙනවා
එතකොට සමාව ගැනීමේදී ස්වාමීන් වහන්සේ මේ අපිට අර ලබා දෙච්ච
සමාව ගන්න කවුද තමන් මම කර තමන් කරපු වැඩිය වල
ඔය සමාව ගැනීම ඈ සමාව ගැනීමේදී පුජ්‍යලයින් වශයෙන් ගන්න එක
නෑ එහෙම අවශ්‍ය නෑ වරුදි කරලා තියෙන කවුද තමන් අනුන් කරපු වැඩිය වලට තමන්ට පුළුවන් ද සමාව ගන්න බෑනේ මම දැන හෝ නොදැන හිතින් කයෙන් වචනෙන් කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං මායාකතං කියන්නේ කවුද තමන් මගේ අතින් මා අතින් මම කරපු කියපු කතාවල් නිසා වචන නිසා දැන හෝ නොදැන හෝ යම් කිසි කෙනෙකුට ආර්යෝපාදයක් ධර්මයේ විකෘති වීමක් ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට යම් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වචනින් හෝ කතාවෙන් හෝ ක්‍රියාවෙන් මාතින් සිදු වෙලා තියෙනවනම් මට කමා කරත්වා කමාවලිය තමන් කරගන්න ඕන දෙයක් තමන් කමා කරගන්න ඕන දෙයක්
ඒ ස්වාමීන් වහන්සේ එතකොට අර අපිට අර පොතේ පස්වෙනි පිටුවේ දිනනවා මේ සතුරෝ කියන එක අත්හැරලා දිනනවා අනිත් ටික ඔක්කොම අර විදිහට
සතුරෝ කියපු ගමන් මොකද හිතේ තියෙන්නේ දෙවෙනි වේශය
ඔව් එතකොට අපි අදින් වරදක් වෙනවා නම් වෙන්නේ අපිත් එක්ක ගැටෙන එක්කෙනෙකුට මිසක් අපි ළඟින් ඉන්න එක්කෙනෙකුට වරදක්
නෑ නමුත් නෑ එහෙම නෙමෙයි දැන් මේක නිසා අර ගැටීම සිහිපත් කරනවා මෙනෙහි කරනවා එනිසා සතුරු කියලා කොටසක් නෑ අපේ හිතේ මේ වැරදි චේතනාව
තියෙන්නේ නෑ මේකේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ අර මේ අර ස්වාමීන් වහන්සේ එපා කියන දේ තමයි මේක අර සම්පූර්ණයෙන් ඔක්කොම තියෙනවනේ නැවත
නෑ එහෙම එකක් නෑ ඕකේ ඒ ඔය මහත්යට තේරුම් ගත්ත හැටියට හොඳට කියවල බලන්න ඕකේ එහෙම එකක් නෑ කොයි පොතද ඔය කියන්නේ
අර පොඩි පොතක්
ඔව් ඔව් ඒක නෑ එහෙම එකක්
පස්සෙනි පිටුවේ දෙවෙනි
එක ඒක නෑ එහෙම එකක් ඒක තියෙන්නේ මේ කමා කරගන්න තමන් අතින් සිදු වූ වැරදි ඔය මෛත්‍රී කිරීම පිළිබඳව ඕක ඇති එහෙම එකක්
ගෞරවනීය ස්වාමින් වහන්ස යමක් නැවත සැරයක් පැහැදිලි කර ගැනීමටයි ගිරිමානන්ද සූත්‍රයේන ඒ කරුණු 10න් 6 වෙන කරුණ වෙනකම්ම අපි ඒ කෙරෙන්නේ සංඥාවේ සංඥාව ආනාපාන කරමින්
ඔව් දැන් සංඥාව කියන්නේ මොකද්ද? ඒකයි තේරුම් ගත්තේ. දැන් තමන්ගේ හිතට ඇහැට රූප සංඥාවක් ආවම කනට ශබ්ද සංඥාවක් නාසයට දිවට කයට මනට හයට තමයි මේ සංඥා එන්නේ. ඒ සංඥාව තමන් ඇහෙන් දැක්ක දේ ප්‍රියමනාප නම් ඒක නිච්චසේ උපාදානය කරගන්න කල්පනා කරනවා. අප්‍රියමනාපනේ නම් ඒක අයින් කරන්න ඉවත් කරන්න නිච්චසේ කටයුතු කරනවා. තරහෙන් වෛරෙන් ක්‍රෝධෙන්. ඒ වගේම නිතරම නිච්චසේ මනින්න පුරුදු වෙනවා. ප්‍රියාප්‍රිය අතර මේ තුනම නිත්‍යයි ඒ තුනම නිසා උපාදානය කරගන්නවා ප්‍රිය දේ කැමැත්තෙන් අප්‍රිය දේ වෙන් කිරීමෙන් ප්‍රියාප්‍රිය අතර මැනීමෙන් තුනෙන්ම උපාදානය කරගන්නවා ඒ නිසා මේ සංඥාවේ නිත්‍ය බව සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරන්න ඕන නිත්‍ය බව අත්හරින්න ඕන සංඥාවේ අනත් බව මෙනෙහි කරන්න ඕන අත් බව මේක ආනපාන සති සමාධි ආනපාන කිරීම ප්‍රායෝගික ආනපාන
එතකොට ස්වාමින් වහන්සේ එතන අර පහන සංඥා කියන එකේදී
සංඥා මේක හැමතිස්සෙම සංඥාව බැරිදි සංඥාව නම් අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විඤ්ඤා විතක්ක විචාර පහන කළ යුතුයි ඒක ප්‍රහාණය කළ යුතුමයි ඒක දිගටම පාත්වගෙන ගියොත් මොකද වෙන්නේ හිත කිලුට වෙනවා අඳුර වෙනවා කෙලෙස් ඇති වෙනවා කෙලෙස් සිටුවේ නෝ
ස්වාමින් වහන්සේ අවසරයි. එතකොට මේ කරුණු 10ම කරන්න
මේ 10ම තියෙන්නේ ආනපාන. 10ම ආනපාන තියෙනවා.
උපාදානය නැති කර ගැනීම.
උපාදානය විතරක් නෙමෙයි සියලු කෙලෙස් මුලින් උදුරා දැමීම. උපාදානය අයින් කිරීම එකක්. නිබ්බිදා කියන தത്വයටමපත් වෙන්න ඕන. විරාගා කියන தത്വයටමපත් වෙන්න ඕන. නිරෝධා කියන தത്വයටමපත් වෙන්න ඕන. පටි නිසග්ග කරන්න ඕන. දැන් හැම පෘථග්ජන පුද්ගලයෙක්ම මේ ප්‍රියමනාප දෙයට ඇලිලා පටි සංසග්ග කරගෙන තියෙනවා. ඒ පටි නිසග්ග කරන්න ඕන. ඊට පස්සේ වොස්සග්ග පරිණාම වෙනවා. ත්‍රිපරිවර්තයක් තියෙනවා. පටි ඉච්ඡ නිසා පටි සංසග්ග වෙනවා. ඒ පටි අනිච්ච තුමෙනෙහි කරලා පටි ලෙහෙලා නිබ්බිදා වුණාම පටි නිස්සග්ග වෙනවා. ඒ අනුව වොස්සග්ග පරිණාමී වෙනවා.
ස්වාමීන් වහන්ස, මේ කාය රෝග කියලා කියන්නේ වැරදි ක්‍රියාව නිසා හටගන්නා මානසික කායික රෝගද නැත්නම්?
කායික මානසික දෙකම කාය රෝග.
ශරීරයට ඇති වෙන රෝග නෙමෙයි නේ?
නෑ, ශරීරයට එන රෝග නම් ඔය දැන් ඔය එතකොට ඇහැට කන්ට නාසයට ඔක්කොම ශරීරයට. එමුනම් මේ ශරීරයට නම් ආපෝ තේජෝ හතරට එන රෝග.
වැරදි ක්‍රියාව.
වැරදි ක්‍රියාව. වැරදි ක්‍රියාව.
තව එක කාරණයක් තියෙනවා. මේ පරිනිබ්බාන සූත්‍රය අර ස්ථාන හතර චත්තාරෝඨාණන් ගැන විස්තරය අවසන් වෙන කෙටි සූත්‍රයේදී අවසන් වෙන්නේ මෙන්න මෙහෙම. පසන්න චිත්තා කාලං කරිස්සන්ති සබ්බේ තේ කායස වේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපජ්ජිස්සන්ති ති කියලා. එතනදී කියන්නේ
මරණය. මහා පරිනිබ්බාන සූත්‍රයේ 94 වෙනි 95 ඡේදයේ තියෙන එක. ඔව් ඔව්.
එතනින් ඒ අදහස් කරන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක්.
දැන් මේක මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ මේ පිරිනිවන් පාන්න විනාඩි 5කට ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ පළවෙනි ඡේදයෙන්ම තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ ඇහුව ප්‍රශ්නේ. භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ තව සුළු වේලාවකින් පිරිනිවන් පානවා. පිරිනිවන් පෑවට පස්සේ මේ අනාගත බුද්ධ ශාසනය පවත්වාගෙන යන්න උපකාර වන මේ සෝතාපට්ටි ඵලයට පත්වෙන්නට උපකාර වන බුදුරුව, බුදු ගුණ, බුදු හඬ, බුදු බුද්ධ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව මේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ තවත් ඉදිරියේදී සෝතාපට්ටි ඵලයට පත්වෙන්නට කෙනෙකුට බැරිවීමක් වෙනව නේද කියලා ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට තමයි බුදුහාමුදුරුව මේ කිව්වේ, නෑ ආනන්ද, මේ බුද්ධ ශක්තිය මේ ප්‍රඥා බුද්ධ ශාසනයක මේ බුද්ධ ශක්තිය මේ ගොනු වෙලා තියෙනවා. මේ ප්‍රඥා බුද්ධ ශාසනයකදී පමණක් මේ චත්තාරෝඨානානි කියන මේ ස්ථාන හතර බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථාන හතර වැඳ පුදා ගැනීමෙන් සද්දස්ස කුල පුත්තස්ස කියන අයට පමණක්. අර අසුතවත් පුත්‍ර කියන පුද්ගලයන්ට නෙමෙයි, සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයන්ට පමණක්. දස්සනීයානං සංවේජනීයානං, සංවේජනීයානං, සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය, වේගය, වේ කියන්නේ ජනිත වෙන වේගය, නීයානං. නෙකම් කළා මේකෙන් නිදහස් වෙලා අර දස්සනීන සම්පන්න වෙන්න පුළුවන්. දස්සනීන පහතබ්බා කරගන්න පුළුවන්. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් කියන එකයි. සෝතාපට්ටි ඵලයට පත්වීම දසනේන සම්පන්න, දසනේන පහතබ්බ, දසනියානං සංවේජනියානං කියන වචන තුලින්ම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කොහොමද මේ චත්තාරෝ ඨානනි විග්‍රහයක් කරනවා. අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ මේ පේලි කීපකින් කියලා තියෙනවා මේක පෙර බුදුවරු අර සද්ධානුසාරී වීරානුසාරී බුදුවරුන්ගේ කාලෙදී මේ 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 දේ ප්‍රකාශ කළේ නැහැ. මේක අවශ්‍ය වුණේ නැහැ. මොකද මේක ඒ ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ ශාසනයේ පමණයි. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් මේ සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයන්ට මේ චත්තාරෝටානානි ලින් ඒ බුද්ධ ශක්තිය අනුගත වෙලා බුද්ධත්වයට පත් වෙන්න, එහෙම නැත්නම් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න හෝ මගපල් ලබන්න පුළුවන්කම තියෙනවා. දැන් කාශ්‍යප බුදුහාමුදුරුවෝ සද්ද වීරයන්සාරි ඒට ඉස්සර හිටිය සිකී වෙස්සපු කකුසඳ කෝණාගම මේ අය සද්ධානුසාරි බුදුවරු. ඒ බුද්ධ ශාසනවල මේ ප්‍රකාශය කළේ නැහැ. එනිසා තමයි ගෞතම බුදුහාමුදුරුව මේක මේ ප්‍රකාශය යටපත් වී ගියේ මතු කළේ. ඒ ප්‍රකාශය තමයි ඔය අවසාන පේලි කීපේ තියෙන්නේ.
අර මර අවසන් කරන්නේ අර මරණං සුගතින් සග්ගස්ස කියලා. කියන්නේ සුගතින් කියලා කියන්නේ දුගතිය සතර අපාගත වෙන්නේ නැහැ කියන අදහස
නෑ කියන්නේ. ඔ ඒ අදහස තමයි තියෙන්නේ. දැන් මේකේ මේ බුද්ධ කියන වචනේ වැරදියට තේරුම් ගත්ත නිසා සමාද ඔය විග්‍රහය වැරදියට කරන්නේ. බුද්ධ කියන්නේ මොකද? භව උදුරා දැමීම. නැතුව මේ දැන් අද සියලු දෙනා මේ ක්‍රියාපදේ නාම පදයක් කරගෙන. ඒක නිසා මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ කියන වචනේ කොහේ හරි තියෙනවා නම් ඒක ක්‍රියාපදයක්, ක්‍රියාවක්. භව උදුරා දැමීම. භව උද්ද, උද්ද. භූ උද්ද. දැන් ඒක නාම පදයක් කරගෙන ඒකයි වැඩේ. දැන් බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ශක්තියක් තමා තුළ මෙතෙක් නොතිබූ අලුතෙන් හදා ගැනීම, සකස් කර ගැනීම. දැන් බුද්ධ ධර්මය කියන්නේ භව උදුරා දමන ධර්මය. බුද්ධ ඥාන කියන්නේ භව උදුරා දමන ඥාන. බුද්ධ දේශනාව කියන්නේ භව උදුරා දමන්නට උපකාර අනුශාසනා. ඒ සියල්ල අද අර ආගමක් හැදුනට පස්සේ මෙහෙම වැරදියට හදාගත්තා. ඒක මහායානිකයෝ කරගත්ත දෙයක්. ඒක අපි අද කර පිටින් ගත්තා වැරදියට, මේ විදියට. තේරවාදීන් හලාහල විසවෙන්න ඔය මහායානයේ මුල් කාලේ ඉවත් කළේ පස්සේ පොළොන්නරු යුගයේ වෙනකොට. මේ එදා මහායානිකයෝ මහාවිහාරය හලාහල විසමෙන් බැහැර කරපු දේ බොහොම ආදරෙන් වැළඳගත්තා කියලා මහාවංශෙම පැහැදිලිව තියෙනවා. ඒක නිසා ධර්මයේ විනාශ වුණා, ආගමක් මතු වුණා, නිවන වැහුණා, පැවැත්ම දුක් විඳින ගත කරනවා. ඔව්. ගුවන්සට් පොලිටින් මේක නාසා ඇතනින් ඇහිල්ලා ඒගොල්ලෝ සමීක්ෂණයක් කළා. ඒගොල්ලෝ මේ ඉක්විප්මන්ට් එකක් අරගෙන ඇවිල්ලා සම්පූර්ණම අර එකම දේශාංශකයක එකම සමාන දුරකින් 100%ක්ම ඒගොල්ලන්ග මේ මට ලියලා දුන්න මේ කොලේකුත් තියෙනවා සම්පූර්ණම සමාන දුරකින් තියෙනවා. පොඩි දශම කාලක්වත් වෙනස් නැතුව තියෙනවා. එකම දේශාංශකය. මේ දේශාංශකය කෙලින් ඉරක් නෙමෙයි. මෙහෙම ඉරක් තියෙන. පොඩි කව් එකක් තියෙනවා. ඒ කව් එකේ හරි සමාන දුරකින් තියෙන ස්ථාන හතරක්. එකම දේශාංශකය. අර උඩේ නම් පාල්. මෙහෙම අක්ෂාංශක නෙමෙයි.
ස්වාමීන් වහන්සේ සද්දස්ස පුලුව පුත්‍රයෙක් මේ ඒ ස්ථානෙට ගියාම දැනෙනවද දැන් මේ සත්තාරට අනානි?
ඔව්, දැන් මෙහෙම එතෙන්ට අසුතවත් පුතක් යන පුද්ගලයෙක් ගියොත් විනාශයක් වෙන්නේ. විනාශයක් කරගන්නේ. ඇයි? එයා මොනව කරයිද කවුද දන්නේ? ප්‍රාර්ථනා කරයි, ආඥා කරයි, ඉල්ලයි. ඒ අසුතවත් පුතක්. දැන් සුතවත් ආර්ය ශාවකයෙක් ගියොත් ඒ පුද්ගලයාට එතෙන්දී භව උදුරා දමන්නට උපකාරක ශක්තිය තමා තුළත් පිටවා ගන්න පුළුවන්. මේක දෙකක්. අසුතත් පුතක් යන පුද්ගලයා ඒ පන්සලේම හාමුදුරුව වෙලා මහන වෙලා දවස ගානේ වැඳ වැඳ හිටියත් හරි ගියේ නැහැ. තේරුණාද? ඒත් හරියන්නේ නැහැ, හරි ගියෙත් නැහැ. වැඩක් නැහැ. ඒ ගමේම ඉන්න මිනිසුත් වඳිනවා, ඉල්ලන්න, පුදන්න, හම්බ කරන්න, ව්‍යාපාරයක් හැටියට. වැඩක් වෙන්නේ නැහැ. තව තවත් ණය වෙනවා. තව තවත් අගාධයට යනවා අපායට යනවා. ඒ නිසා මේ ස්ථාන හතර තියෙන්නේ හරියටම සද්දස්ස කුල පුත්තස්ස තියෙන තත්ත්වයට පත් වූ අයට පමණයි මේ ස්ථානවල මේ දැක පහදා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. වෙන අසුතුවත් පෘතක් යන පුද්ගලයෙක් පිරිමි වුණත් ගෑනු වුණත් මහන වුණත් පැබිදි වුණත් ගිහි වුණත් වැඩක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ මොකද කරගත්තේ? ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා තමන්ගේ හිතේ තිබුණු සියලු කෙලෙස් උදුරලා දාලා නික්ලේශී තත්වයට පත් වුණා. දැන් රාගය උදුරලා දාලා වීත රාගී වුණා. ද්වේෂය උදුරලා දාලා වීත ද්වේෂී වුණා. තමන්ටත් විනාඩි දෙකකට ඔක් කරගන්න බැරිද? ඒක තමයි අනුගත වෙනවා කියන්නේ. ඒක තමයි බව උදුරලා දානවා කියන්නේ. ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා යාඥා කරන්න ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් විනාඩි පහකට තමනු නික්ලේශී තත්වයට පත් කරගන්න. හිත නික්ලේශී කරගන්න. ඒ නික්ලේශී තත්වය අනුව සත්‍ය ක්‍රියා බලයක් විශ්වයට පතුරනවා. ඒ බුද්ධ ශක්තිය තමන් තුළ මේ නිවන් දක්වාම උපකාර වෙන ආකාරයට පවතිනවා. ඒක තමයි සද්දස්ස කුල පුත්තස්ස දස්සනියාන සංවේජනියාන කියන්නේ. එහෙම නැතු ඔතෙන්ටි ගිහිල්ලා මේ අරක මොනවද මේක මොනවද අර උනේ කොහොමද අරව මේවා හොයන්න ගියොත් තව ඉල්ලුවොත් යද්දොත් යාඥා කළොත් ප්‍රාර්ථනා කළොත් හිඟා කෑවොත් හිඟන්නේක් වැඩ වගේ කළොත් ඒකම එතනම විනාශයකට හේතුවක් වෙනවා. අධිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් තමන් මේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය කොහොම හරි මේ ජීවිත කාලය තුළ උදුරා සහ මුලින්ම නික්ලේශී තත්වයට බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඒක තමයි කරන්න ඕන. නැතුව වෙන එකක් නෙමෙයි. වෙන එකකට එතන සුදුසු නැහැ. නමුත් ඉතින් අර අසුතුවත් නොදන්නා පෘථග්ජන මිනිස්සු ගිහිල්ලා ඉල්ලන්නෙම මේ පංචස්කන්ධය තවත් එකතු කරගන්න, ගොඩ ගහගන්න, අල්ලගන්න, අයිති කරගන්න. ඔය කොඩි ගහලක් තියුණේ, පඳුරු බැඳලක් තිබුණේ. පඳුරු බඳින තැනක් නෙමෙයි හිටන්. වඳින පුදන තැනක් නෙමෙයි හිටන්.
අවසරයි ස්වාමීන් වහන්ස, පටිච්ච සමුප්පාදයේ පළවෙනි එක අවිද්‍යා පත්‍යා සංකාරය විදියට යනවා. ඊළඟට පස්සේ ඒකේ ප්‍රතිලෝම පැත්ත බැලුවොත් දුක ඇති වෙන දුක ඇති වෙන්නේ ජාති නිසා, ජාති ඇති වෙන්නේ
ඔය ඒක අර අගිනම් වලටත් එනවා. ඒක මහා දැන් ඔය මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ අගිනම් මුලට.
තුන්වෙනි එක නිරෝධය, අවිද්‍යා නිරෝධයේ ඉඳලා ජාති නිරෝධ දක්වා යන්න පුළුවන්.
ඔව්.
ඊට පස්සේ කුසල මූල පටිච්චසමුප්පාදේ,
කුසල මූල පටිච්චසමුප්පාදේ විභංග ප්‍රකරණේ තියෙනවා. ඒ මුලේ ඉඳන්ම තියෙනවා. ඒක අවිද්‍යා පත්‍යා කියලා නෙමෙයි පටන් ගන්නෙ, කුසල මූල පත්‍යා. කුණු මුල් තුන උදුරාදීමේ නිසා සංකාර උදුරා දනවා, විසංකාර වෙනවා. ඒ අනුව විඥාන නැති වෙනවා. ඊට පස්සේ අර සලායතන නෙමෙයි චට්ටායතන ඉන්ද්‍රිය ධර්ම. ඒ අනුව සම්පස්ස නැහැ. පස්ස වේදනා තියෙනවා කොහොමත්. වේදනාට පස්සේ තණ්හා නැහැ. තණ්හා වෙනුවට තියෙන පසාදෝ. තණ්හාවට පස්සේ උපාදාන නැහැ. උපාදාන වෙනුවට තියෙන අදිමොක්කෝ. ඊට පස්සේ සම්භවන් නැහැ. එතන බුද්ධ ජාති, බුද්ධ භව, බුද්ධ ජාති. ඒ අනුව ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති.
ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය නේද?
චතුරාර්ය සත්‍යම තමයි. ඒ කියන්නේ කුණු මුල් තුන උදුරා දැමීමත් සමග බුද්ධ භව, බුද්ධ ජාති තමයි මෙතන තියෙන්නේ.
දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය
ඔක්කොම පූර්ණ වෙනවා එතෙන්දී.
දුක්ඛ නිරෝධ ගාම පටිපදා සත්‍ය. ඒක එහෙම
පිළිගන්න. එතන එතන වෙන වචන වලින් මේ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය සියලු දේ විග්‍රහ කරලා තියෙනවා.
ස්වාමීන් වහන්ස, මනසට ධම්ම ආරම්මණයක් කියන එක පොඩ්ඩක් විග්‍රහ කරලා.
ඔව්, මනසට මේ දැන් මනාච පටිච්ච ධම්මේච මනසට එන දේවල් ධම්ම කියන්නේ මීට පෙර හෝ මේ මොහොතේ හෝ අපි මනසෙන් මෙනෙහි කරන දේ සබ්බේ ධම්ම. ඒක මනසෙන් මෙනෙහි කරන දේ. දැන් සමහර විට ඊයේ ඇහෙන් දැක්ක දෙයක් අද අපි නැවත මෙනෙහි කරනවා නම් ඒක මනාච පටිච්ච ධම්මේච. කනට අහපු දෙයක් මීට ඉස්සර දැන් අද මෙනෙහි කරනවා නම් මනාච පටිච්ච ධම්මේ. ඒ වගේමයි ඇහැට කනට නාසයට දිවට කයට පහටම මේ මොහොතට පෙර අහපු දැකපු ඉඳපු මේ සියලුම දේවල් දැන් අද මනසෙන් මෙනෙහි කරනවා නම් ඒවා මනාච පටිච්ච ධම්මේ. දැන් අපි ඇහැට කනට නාසයට දිවට කයට මන දිවට කයට කියන පහට අර ආගන්තුක පංච ආයතන වලට මීට පෙර අහපු නැති දැකපු නැති විඳපු නැති නොපෙනුණු දෙයක් අපිට මනාච පටිච්ච ධම්මේ හැටියට මෙනෙහි කරන්න බෑ. එහෙම කරන්න බෑ. දැකපු දෙයක් අහපු දෙයක් විඳපු දෙයක් තේරුම් ගත්ත දෙයක් විඤ්ඤාත ධර්මයක් පමණයි අපිට මනාච පටිච්ච ධම්මේ හැටියට වෙනෙහි කරන්න පුළුවන්. ඒකයි ඒකට කිව්වේ මනාච පටිච්ච ධම්මේ කියලා. උපජ්ජති මනෝ විඥාන.
ස්වාමීන් වහන්සේ කායංච පටිච්ච පොට්ටබ්බ කිව්වහම එතන ශරීරයේ නෙමෙයි කායංච කිව්වම ක්‍රියාව හින්දා චේතනාවකින් අපි ඇති කරන අන්දලෙස ඇති කරගන්න උරා බීමක වගේ අදහසක්ද කායංච පටිච්ච පොට්ටබ්බ?
ඔව් පොට්ටබ්බ කියන්නේ පහස. පහස කායට මේ ශරීර කූඩුවට ලබන පහසට කියනවා පොට්ටබ්බ. අපි මේ ශරීර කූඩුව සංතර්පණය කරන්න සුවපත් කරන්න කරන සියලු දේ පොට්ටබ්බ කායංච පටිච්ච පොට්ටබ්බ.
ස්වාමීන් ගරු ස්වාමීන් වහන්ස අපි අනාගතය ගැන යමක් හිතනවා නම් එතකොට ධම්මංචනමේද මනස
අනාගතය ගැනත් හිතන්න පුළුවන්. හැබැයි අතීතේ පදනම් කරගෙන මිසක් කරන්න බෑ. එතෙන් පාලමක් වෙනවා. ඒ කියන්නේ අතීතේ නැතුව අපිට අනාගතයේ කිසි දෙයක් හිතන්න බෑ. එතකොට වර්තමානයේ පාලමක් වෙනවා.
යම් කිසි සැලැස්මක් කරනවා
නම් සැලැස්මක් කරන්න අතීතේ තියෙන්න එපා. අතීතේ පදනම් නොකර කිසිම කෙනෙකුට අනාගතයක් පදන සකස් කරන්න මොකක්වත් කරන්න බෑ.
එතකොට
ඒකත් මනාච පටිච්ච ධම්මේ හැටියට වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. පටිසංකා සහ පච්චවේකිතබ්බන්හි වෙනස
දෙකම. ඔව් පටිසංකා යෝනිසෝ මනසිකාරයයි පච්චවේකිතබ්බන් කියන එක දෙකම එකයි.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අපි දැන් සංකාරයක් සිදු කරන අවස්ථාවක හැම අවස්ථාවෙම ආහාර වර්ග හතරම පරිපූර්ණ වෙනවා නේද?
හතරම විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සංපාස ආහාර, කබලින්කාර හතරම සකස් වෙනවා සංකාරයක් කරන හැම තැනකම. ක්‍රියාසිතක් කරන හැම වෙලාවකම ඒ ආහාර වර්ග හතරම සමතේටපත් වෙලා මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන දෙයක් විතරක් ආන කරනවා. එහෙම නැත්නම් ඇතුළට ගන්නවා ඊටහා දෙයක්. අර සම්භවං වෙනදී සංඛාර වෙනදී සිද්ධ වෙන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්ස. කවුරු හරි කෙනෙකුට අනාගතය ගැනත් අතීතය ගැනත් වැඩිය හිතෙන්නේ නැති වෙන අවස්ථාව හොඳ නැති.
මොකද්ද මොකද්ද?
අතීතය ගැනත් අනාගතය ගැනත් එච්චර මතක් වෙන්නේ නැති හිතෙන්නේ නැති අවස්ථාව හොඳ නැති අවස්ථාව.
ඔව් හොඳ නැහැ. අසඤ්ඤ වෙලා විසඤ්ඤ වෙලා. දැන් මේ හරියටම ආනපාන සති සමාධියේ ඉන්නවනම් හරියටම මේ විචතා පරිචිතා මානසිකරෝතා තුනක් තියෙනවා. විචතා පරිචිතා මානසිකරෝතා. එහෙමනම් තමන් සියලු දේ නිවැරදිව අපි විචක්ෂණය කරන්න විදර්ශ මේ විමර්ශනය කරන්න, විදර්ශනය කරන්න, අපි විපරම් කරන්න මේ නොයෙක් වචන තියෙන්නේ. ඒ තමයි විචතා පරිචිතා. පරිහරණය කරන්න, භාවිතයට ගන්න, ඒ වගේම මෙනෙහි කරන්න, මනසිකරුවතා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා සුතං සුසුතං බහුසුතං අර තන් සුනාත කියන එක. ඊට පස්සේ සුත දර වෙන්න ඕන. සුතං සුසුතං බහුසුතං සුත දර. දැන් මේ පින්වතුන් මේ සුතං සුසුතං සුත දර බහුසුතං තමයි වෙන්නේ. ඊට පස්සේ මේ අහගත්ත දේ නිවැරදිව ආනපාන සත්‍ය සමාධිය ආකාරයට අපි විමර්ශනය කරන්න ඕන, විචක්ෂණය කරන්න ඕන, විපරම් කරන්න ඕන. මේක කළ යුතුද, කරණීයද, මේක නොකළ යුතුද, ඒක තමයි විචතා. හිතෙන් තක්ක චාර. දැන් අර ඊය ඇහුවනේ වචනයක්, මේකේ මුල තමයි තක්ක චාර. තක්ක තමයි විතක්ක, සවිතක්ක, අවිතක්ක වෙන්නේ. චාර තමයි විචාර, සවිචාර, අවිචාර වෙන්නේ. ඒ නිසා මේකේ මුල වචනේදී තක්ක චාර, ඒක තමයි විචතා පරිචිතා. ඒ අනුව විචතා පරිචිතා මනසිකරෝතා, ඒ අනුව වැරදි අයින් කරලා විප්පටියුත්තා, ඒ අනුව පටිනිසග්ග වෙන්න පුළුවන්.
වාහනයක් ස්ටාර්ට් කරනකොට බොඩි එක ගැස් වෙනවා. ඒ වගේ දැන් අනාර්ය භාවනාවේ යෙදෙන කෙනෙක් විසඤ්ඤ වෙන්න යනකොට ඇඟ ගැස්සිලා
ඔය වගේ වෙනවා,
කැඩෙනවා එහෙම.
දැන් අර වාහනේ කිසිම ගැස්සීමක් නැහැ, මොනවා හරි පොඩි අඩුපාඩුවක් ඔය හරි තියෙනවා. වාහනේ ගැස්සීමක් නැහැ, 100%ක් පර්ෆෙක්ට් නම් මෙහෙම මේවා කර ගමන් කවුරුවත් දන්නේ නැහැ වාහනේ ස්ටාර්ට් වෙලා. දැන් එහෙම වාහන තියෙනවා. වාහනේ කොහේ හරි මොකක් හරි පොඩි අඩුපාඩුවක් තියෙනවා නම් අර ගැස් වෙනවා. ඒ වගේ තමයි අපිත් මේ සියලුම අර කෙලෙස් මුල් උදුරා දමන තියෙනවා නම් මේකේ කිසි වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක අර හේතුව තමයි ඒක මේ පැවැත්ම තුළ ලෝකය තුළ තියෙනවා නම් තමයි අර ගැස් වෙන්නේ, මේ වගේ දේවල් වෙන්නේ. අර අනාර්ය භාවනා ලෝකය තුළ තියෙන ඒවා. ඒකයි.
එතකොට ඔහු විසඤ්ඤ වෙන්නේ නැතුව කැඩෙන්නේ ඇයි?
සමහර විට ඉතින් විසඤ්ඤම වෙන්නේ නැහැ. අසඤ්ඤ වලට වඩා ටිකක් බාහිර දුරයි විසඤ්ඤ தত্ত্বය. අසඤ්ඤ වෙනවා. අසඤ්ඤ වෙනවා කියන්නේ හරියටම කළ යුතු දේ නොකළ යුතු දේ නොදන්නවා නම් ඒක අසඤ්ඤයි. නේව සංඥාන අසඤ්ඤා தত্ত্বය, කළ යුතු දේ නොකළ යුතු දේ මොකක් තේරුම් ගන්න බෑ, ඒක අසඤ්ඤ. විසඤ්ඤ කියන්නේ අපිට කිසි සංඥාවක් එන්නෙම නැහැ, ගන්නම බෑ. එහෙම මිනිසුත් ඉන්නේ ඔය මානසික ආතතියට. දැන් සමහර විට මේ අපේ සේනාපති හාමුදුරුව හිටියානම් මේක කියයි, ඔය මේ ගෝයන්කා භාවනා මධ්‍යස්ථානයේ ඒ සේනාපති හාමුදුරුව කාලයක්ම මේ කර්මස්ථානාචාර්ය හැටියට කටයුතු කළා. සමහර මිනිස්සු කොච්චර විසඤ්ඤ වෙලාද කියතොත් ටොයිලට් එකට ගිහිල්ලා හොදන්න මතක නැති වෙලා එනවා. ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. ඇයි? ඒක මතක නැහැ දැන්. අර අරගෙනම තමයි යන්නේ අර විසඤ්ඤ தත්ත්වේ. ඒ වගේ කාලා අත හොදන්න දන්නේ නැහැ, වතුර බොන්න දන්නේ නැහැ, තේරුමන්නේ. ඉතින් ඒ වගේ தත්ත්වයකට මානසික ආතතියක් ඒක. ඒක විසඤ්ඤ වීම. ඒක සම්පූර්ණ විකෘතියක් පුද්ගලයෙක් තුළ ඇති වෙනවා. මේ අර කුඩු ගැහුව මිනිහට මොකද වෙන්නේ? ඒ මිනිහා දන්නේ නැහැ මොකක්ද. ඒ මිනිහා මොනවා කරනවද, මොනවට කරනවද, මේක මොකක්ද, කිසිම දැනුමක් නැහැ. ඉතින් කුඩු ගැහුව මිනිහත් එකයි ඔය අනාර්ය භාවනාවෙන් අර කියන ආකාසඤ්ඤායතනේ ආකිඤ්ඤාන විඤ්ඤාණඤ්ඤා කියන தත්ත්වෙ. විඤ්ඤාණඤ්ඤා. විඤ්ඤාණඤ්ඤා කියන්නේ කිසිම විඥාණයෙන් කටයුතු කිරීමක් දැන් ඇත්තෙත්
නැහැ. යං ජාතසෝතාපන්න කෙනෙක් මේ භවයේ පිරිසුදු මාර්ගයට ඔහුට විවර නොවි අනාර්ය භාවනාවේ යෙදෙනකොට
මේ වගේ කිසිදෙත් අනාර්ය භාවනාවට යන්නේ නැහැ. එයා හොඳටම සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා. දිට්ඨිං උදුං කරෝති සම්මා දිට්ඨියට පත් වෙලා තියෙන කෙනෙක්. එයා දන්නවා හරියට අනාර්ය භාවනාවක් කියන තැනක සමහර විට අහන්න යන්න පුළුවන්. එතනින් කිසිම දෙයක් ගන්න නැහැ. ඒක ගන්නෙත් නැහැ, ඒක ප්‍රායෝගිකව කරන්නෙත් නැහැ. එතන වැඩක් නැහැ කියලා එතන පරිවර්ජන පහතක් බහ කරලා එනවා. එන්නේ නැහැ. ඒකට යන්නේ නැහැ කීයටවත්. ඒකට අල්ලගන්න නැහැ. ඒක උපාදානය කරගන්න නැහැ. ඒකෙන් පළක් නැති බව ඒ පුද්ගලයා දන්නවා. ඒක ධර්මතාවයක්. ඒක ධම්මෝහ විරක්ති ධම්ම චාරි.
අවසර ස්වාමීන් වහන්ස ක්‍රියාසිට පැහැදිලි කරලා දෙන්න.
මොකද්ද?
ක්‍රියාසිට පැහැදිලි කර දෙන්න.
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අර අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා අලෝභ ආදේශ සමෝහ විතරාගී විතදේශී විතමෝහි සිටිවිලි සියල්ල ක්‍රියාසිට. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අර රාහුල මහා රාහුල ආද සූත්‍රයේ තියෙන සියලු දේ ක්‍රියාසිට. ඒකෙන් තමන්ටත් යහපතක් වෙනවා අනුන්ටත් යහපතක් වෙනවාමයි. ඒවා ක්‍රියාසිත. ක්‍රියාසිතක නිවැරදි ස්වરૂපයේ තමයි තමනුත් නිවෙනවා අනුනුත් නිවෙනවා. තමන්ටත් යහපතක් අනුන්ටත් යහපතක්. තමන්ටත් සුවයි අනුන්ටත් සුවයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් ලෝකේ පෙර නොතිබුණු දෙයක් අලුතින් දැන් කලින් අතීතයේදී දැක්කේ නැති දෙයක් අලුතින් නිර්මාණය කරන කෙනා ඒකට මේ ඒක කොහොමද මේ එයාට සිත
එයා මේ නැති දෙයක් දහදන්නේ?
ඔව් එහෙමයි. දැන් අපි
නෑ ඔය නැති දෙයක් නෙමෙයි තියෙන දෙයම වෙන විකෘති ස්වරූපයකින් ඉදිරිපත් කරනවා. කිසිම අලුත් දෙයක් නෙමෙයි තියෙන දෙයම. දැන් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි හතර නැතුව මොන සංකතයක්වත් හදන්න පුළුවන්ද? ඒ ආපෝ තේජෝ වායෝ පඨවි හතර අරගෙන අලුත් විදිහකට හදලා කොටස් කළා මේක කරීම. බෙදලා බැලුවහම මොනක් තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි හතර මිසක් නැහැ. කොහොමත් කිසි කෙනෙකුට මේ ලෝකය තුල අලුතෙන්ම මෙතෙක් නොතිබූ කිසි දෙයක් මේ ආපෝතීජෝ වායෝ පඨවි හතර නැතුව නිර්මාණය කරන්න බෑ. ඒකට විඥානයේ උපකාර කරගන්නත් ඕන. නැතුව ඒත් බෑ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පෙර යමක් ඉගෙනගෙන
තියෙන දෙයක් වෙන්නේ. ඔව් යමක් ඒ පුද්ගලිය පෙර දැන් අද මේ ආත්මේ නැතුවට පෙර බොහෝ ආත්මවල පෙර බොහෝ කාලවල ඔයගේ නිර්මාණ සකස් කළා ඒ පුරුද්දක් පුහුණුවක් තියෙන්න පුළුවන්. ඒක ඒ නිසා මේ තියෙන දේම අරගෙන වෙන විදිහකට හදනවා. දැන් ඔය අපි හිතමුකෝ ඔය හොඳ රසවත් කෑමක් හදනවා කියලා. ඕක කිසිම අලුත් දෙයක් තියෙනවද? මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරට ඇරෙන්නේ ඕක වෙන මොකක්ද වෙන වර්ණ ගන්ධ රසෝජා? ඒකමයි තියෙන්නේ. නමුත් ඒක වෙන විදිහකට මේ අච්චාරුවක් කරනවා කියන්නේ ඒකනේ.
එහෙමයි සර්.
බුදුහාමුදුරුවොත් කිසිම අලුත් දෙයක් හොයාගත්තා නෙමෙයි. පෙර සියලු බුදුවරු දේශනා කරපු දේමයි අභාවයට ගිහිල්ලා අභාවිතයට ගියපු දේ අර ස්වභාවික දේමයි අලුතෙන් මතු කළා හොයලා පෙන්නලා දුන්නේ. නැතු අලුත්ම දෙයක් නෙමෙයි. දැන් පෙර බුදුවරු කෝටි ප්‍රකෝටි ගාණක් මේ ධර්මයේම මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ හේතුඵල ධර්මයේම ප්‍රකාශ කළා. ඒක නැවත යටපත් වෙනවා. මිනිසු විසින්ම විකෘති කළා වෙනස් කළා යටපත් කරනවා. නිවන වහනවා. එතකොට බුදුහාමුදුරුව දේශනා කළේ 100%ක් ස්වභාව ධර්ම. ඔය අපි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට සිද්ධ වෙන්නේ ස්වභාවය අස්වාභාවික වෙනවා. ප්‍රകൃතිය විකෘති වෙනවා. ඒකයි වෙන්නේ. ප්‍රകൃතිය විකෘති වෙනවා. අපි දැන් වතුරට මොනවා හරි කුණු හොදනකොට මොකද වෙන්නේ? අර පිරිසිදු අකුර අපිරිසිදු වෙනවා. ඒ නිසා රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කුණු කෙලෙස් කිලුටු ගති වලින් වැඩ කරනකොට ස්වභාවය අස්වාභාවික වෙනවා. ප්‍රകൃතිය විකෘති වෙනවා. ප්‍රඥාව විඥානයක් බවට පත් වෙනවා. ඒකයි.
ගරු
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සංසාර රෝගය.
ඈ?
සංසාර රෝගය පිළිබඳව.
ඔව්. මං ඊයේ කිව්වනේ සංසාරයි කියන්නේ මොකද්ද කියලා?
රෝගය පිළිබඳව විස්තර කරලා සීල රෝගයෙන් නිදහස් වෙන ආකාරය කිතින් විස්තර කළා.
ඒක තමයි මේ ඔක්කොම කියන්නේ. මොකද්ද සියලු රෝගවලට මුල මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය. වෙන මොකක්වත් නෙමේ සියලු රෝග. සංකීර්ණ රාග, ద్వේෂ, මෝහ නිසා මේ පැවැත්ම තුලින් එකතු කර ගන්නවා, අල්ල ගන්නවා, ගොඩ ගහ ගන්නවා, උපාදානය කර ගන්නවා, ආයිටි කර ගන්නවා, කොටු කර ගන්නවා, වෙන් කර ගන්නවා. මේවා ඔක්කොම සං. ඒවා සාරයි. සාර නැත්නම් එකතු කරගන්නෙත් නැහැ, අල්ලගන්නෙත් නැහැ, උපාදානය කරගන්නෙත් නැහැ, අයිති කරගන්නෙත් නැහැ, මම කියලා කියන්නෙත් නැහැ, මගේ කියලා කියන්නෙත් නැහැ, මගේ වසඟයට ගන්නෙත් නැහැ සාර නැත්නම්. ඒ සාරයි කියලා ගන්න සියලු දේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන සියලු දේ. ඒකම තමයි තමන්ට බරක් වෙන්නේ, බයක් වෙන්නේ. ඒකම අත්හැරියාම, ඒක සං විසං කරාම, සං අසංකල්ල විසංකලහ කළ සංකය කරන්න ඕනේ. ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මෙතෙක්කල් සාරයි කියලා එකතු කරගත්ත සං අසාර බව, නිස්සාර බව හරයක් මේ ඵලයක් නැහැ. අපි කැමැත්ත අනුව පවත්වන්න බැරි කියලා දැනගත්තාම සං අසං කරන්න පුළුවන්. ඊට පස්සේ අසං කළාට පස්සේ තවත් මේ සං වල මර මුල් තියෙන නිසා සංකය කරන්න ඕන. සංකය කියන්නේ මොකද? තමන් සංකරගත්ත, එකතු කරගත්ත සියලු දේ සහ මුලින්ම අර ශුන්‍ය භාවයට, බිඳුවට කපා සියලු දේ අයින් කිරීම කය. සංඛය වචන තුනක්. දැන් සංසාර, අසං, සංඛය. ඔය තුන එකතු කළා මාගදී භාෂාවේ වචනයක් කියනවා සාරාසංඛය. මොකද්ද? සං තුන් පාරක් කියන්නේ එක පාරයි. සාර අසංඛය. අර සංසාර, අසං, සංඛය කියන තුන මාගදී භාෂාවේ අර සං දෙපාරක් ලොප් කළා සාර අසංඛය. කප්පය. කප්පය කියන්නේ කාලපරාසය. මේ සංසාරයි කියලා එකතු කරගත්ත කාලේ සංසාර. මේ සං මේක දුකක්, මේක බාධාවක්. ඒ අනුව මේකෙන් අත්තරිය යුතුයි අලෝබාදේ සමෝ අසං. මේ සං තියෙන තාක්කල් නිවනක් නැහැ. මුලින්ම කපා දානකොට සංඛය, රාගඛය, ද්වේෂඛය, මෝහඛය, සංඛය, අලෝබාදේ සමෝ අසං, ලෝභදේ සමෝ සං. ඒ තුන තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා ත්‍රිහේතුක ක කියන්නේ හේතු තුන කපා දැමීම තේරුම් ගත්ත.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සබ්බකාය පස්සම්බයං කාය සංඛාරං, පස්සම්බයං චිත්ත සංඛාරං අතර තියෙන වෙනස පොඩ්ඩක්.
පස්සම්බයං කාය සංඛාරං, ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංඛාරං. ඉස්සෙල්ලම පස්සම්බයං කාය සංඛාරං තමයි. අර වේගයේ වේදනාව තමයි ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි චිත්තාවේගය.
චිත්තාවේගය
එකපාරට නැති කරන්න බෑ. අර වේගයේ වේදනාව මුලින් අයින් කළාම, කාය කාය අනුපස්සනාව කළාම, වේදනාසු වේදනා අනුපස්සනාවෙන් කොටසක් අයින් වුණාම, චිත්තේ චිත්තානුපස්සනාවෙන් චිත්තාවේග චිත්තම්බයං කාය සංක චිත්ත චිත්ත වේගය නැති වෙනවා.
ක්‍රියාවේ වේගය නිසා කාය ක්‍රියාවේ වේගය, කාය
ක්‍රියාවේ වේගය තමයි මේ සියලු දෙයට මුල. වේගය වේදනාව. ඒක කාය කාය අනුපස්සනාවෙන් අපි මේ ආනපාන සති සමාධියෙන් ඔය තව ඔය පබ්බ ඔක්කොගෙම මොකද්ද කරන්නේ? ක්‍රියාවේ වේගය ආනපාන හැටියට අර වැරදි දිදී අයින් කරනවා. ඒ අනුව වේදනා සු එතෙන්දි සූ කියන වචනේ තියෙනවා. සූ කියන්නේ යහපත්. එතකොට අර ආමිෂ නිරාමිෂ වෙනවා. ඒකයි සු. ඒ වගේම ධම්මේ සු. එතෙන්දි යහපතක් මිසක් අයහපතක් නැහැ. චිත්තේ චිත්තානුපස්සනාව චිත්තාවේගයත් පස්සම්බයං චිත්ත සංකාරම්.
ක්‍රියාවේ වේගයමයි නේද මෙතන චිත්ත සංකාරම්?
ඔව්, ක්‍රියාවේ වේගයමයි මුල් වෙන්නේ
චිත්ත සංකාරම්.
වේදනාවට, වේගයට, ආවේගයට, චිත්තාවේගයට, සියලු දෙයට.
එතන පස්සම් භයං කියන්නේ මොකද?
පස්සම් භයං, අපි පස්සම් කියන්නේ ප්‍රහාණය කරනවා. මොකද මේ ප්‍රහාණය වෙන්නේ? බය. මේ බය ඇති වෙන්නේ අර තමන්ම නිර්මාණය කළ, ප්‍රභවය කළ, සකස් කරගත්ත මේ දේ නිසා අපි හදාගත්ත දේ අපිට නැති වෙයි කියන එක තමයි බය.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, අපි මේ වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන යනවා කියලා හිතලා වාඩි වෙලා ටිකක් ඉන්නකොට, දැන් වර්තමාන මොහොතේ හිතට එන දේවල් ගැන අවධානය යොමු කරගෙන ඉන්නකොට දන්නේව නැතුව වෙන වෙන හිත වෙන කොහෙවත් ගිහිල්ලා
ඉන්නකොට විඥාණය තමන් නොදැනම තමන්ව පාලනය කරලා වට කරලා කොටු කරලා විඥාණයට ඕනේ ආහාර හදාගන්න අර විඥානයේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි වංචික ධර්ම. මේක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම වෙනවා. ඒක තමයි තීන මිද්දේ කියන්නේ. ඒ නිසා දැන් විඥානය නිකම් මේ හිතුව පරිදි මියා දෙන්න කැමති නැහැ. විඥානය සියලු උත්සාහ කරනවා කොහොම හරි පවත්ව ගන්න, නවත්ව ගන්න. විඥානයේ ශක්තිය ආහාර හොයා ගන්න නොදරනා උත්සාහයක්. අපි ඒක දැනගෙන ඉන්න ඕන.
අද අපි කරන්නේ ස්වාමීන් වහන්සේ,
අපි ආනපාන සති සමාධියේ ඉන්නවා නම් අර පරිමුඛන් සතින් උපට්ඨේත ආවදීෙන් අපේ හිතට එන අරමුණු වලින්මයි විඥානය ආහාර හොයාගන්නේ. වෙන ක්‍රමයක් නැහැ. අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයට අරමුණු වන දේවල් වලින්මයි ඔය ආහාර හතර වර්ගෙම හොයාගන්නේ. වෙන කිසිම දෙයකින් නෙමෙයි. අපි ඒක දැනගෙනම කටයුතු කළොත් හරියට හරියන. ඔ අපි කොහොම හරි විඥානය කොයි විදියෙන් හරි අර නිදිගොරවල හරි නිදිමතෙන් හරි වංචක ධර්මයක්. දැන් නරකින් හොඳින් බැරි නම් නරකින් හරි විඥානය එනවා, නරකින් බැරි නම් හොඳින් හරි විඥානය. අර දැන් ඔය දැන් ඔය අනාර්ය ධ්‍යාන ලැබෙනකොට එකපාට විඥානය අර එක්කෝ අර වලාකුලක්, ආස චෛත්‍යයක්, බුදු රුවක්, වලාකුල් වගේ පුළුන් රොදක් වගේ පෙන්නවා. ඒ මොනවද? විඥානේ වංචක ධර්ම. ඒවට රැවටිලා මිනිස්සු ඒවා උපාදානය කරගෙන, අර අරූපී උපාදානය කරගෙන අර ආකාස සංඥා යතනෙට යනවා. ඒකයි වෙන්නේ. ඒක විඥානේ වංචක ධර්මය. ඒවට මිනිස්සු රැවටෙනවා.
ටිකක් වෙලා යනකොට නිදිමත ගතිය එනවා.
ඒවත් ඔක්කොම විඥානේ වංචක ධර්ම. ඒ නිසා නිදිමත ගතිය අපි එනවනම් වහාම ඉරියාපතය, ඉරියව්ව වෙනස් කළ යුතුයි. ඒක බුද්ධ ධර්මයි. නමුත් දැන් අර අනාර්ය භාවනාවේ, ප්‍රාණයම් භාවනාවේ නෑ ඉරියව කොයි විදිහකින් අපි රැස් කරන්න හොඳ නෑ. දත් පිටි කහලා රිදුම් ඔක්කොම මෙයා කරගෙන ඒ ඉරියව්වෙම ඉන්න ඒක උපනිෂද් ධර්ම. ඒක අනාර්ය භාවනාව, ඒක ප්‍රාණයම්, ඒක කසින පිරියම්. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. මේ නිදිමතක් එනවා නම් නිතරම ඉරියව් වෙනස් කරන්න. ඉඳගෙන නම් හිටගෙන ඉන්න ඕන, හිටගෙන නම් ඉඳ ගන්න ඕන. මාංශයක් තියෙනවා නම් නිදිමත නම් නිදා ගන්න ඕන. ඒ ඉරියව්ව වහම වෙනස් කරන්න ඕන.
ස්වාමීන් වහන්ස, මේ ඉගෙන ගන්න දරුවෙකුට උපදෙස් දෙනවා, මේ දැන් වෛද්‍යවරයෙක් වෙන්න කැමති නම් චිත්‍රූපමාවන්න පාඩම් කරනකොට එහෙම චිත්‍රූපමාවමින් ඒ කාර්ය කරන්නේ. එතකොට ඒකේ ලෞකික වශයෙන් ප්‍රයෝජනයක් තියනවද? ඵලයක්?
ඔව්, ලෝකේ හදන්න උපකාර වෙනවා. ඒක ධනාත්මක චින්තනය.
ඒ ඒ අධ්‍යාපනයේ
වෛද්‍යවරයා, අධ්‍යාපනයේ මිස අධ්‍යාපනයේ නෙමෙයි.
වෛද්‍යවරයා වෙනවා කියන කාරණේට චිත්‍රූපමාවීමේ වැදගත්කමක්.
දැන් මෙහෙමයි. ඒකෙන් කරන්නේ අර පුඤ්ඤාභි සංකාර වගේ ලෝකෙ හැදීමක් මිසක් ලෝකෙන් එතර වීමක් එතර නෑ. ඒක තියෙන්නේ ධනාත්මක චින්තනය කියන එක තමයි අද ඕක. ඒ නිසා අද ලෝකෙ හදාගෙන යන්න නම්, සල්ලි එකතු කරගන්න නම් තමන්ගේ අර දැනුම, උගත්කම, අධ්‍යාපනයේ තුනම එකයි. මේ නිවන ඒකේ අනිත් පැත්ත. අධ්‍යාපනයේ මිසක් අධ්‍යාපනයේ නෙමෙයි.
ඒ චිත්‍රූපමයවීම මනස ඒ දේ කරලා දෙනවා ලෞකිකත්වයට.
දැන් මෙහෙමයි, තරුණ කාලේ එහෙම නැත්නම් මේ අවුරුදු 17 18 යනකම් බෝසත්තුමත් මේ ලෝකේ තියෙන සියලු දේ සියලු ශිල්ප සාත්‍ර සියලු දේ ඉගෙන ගත්තා. ඒක වරදක් නෑ. නමුත් මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න පුළුවන් වුණාට පස්සේ තේරෙනවා මේ ලෝකය කියන එක අර චක්කු ලෝක සෝත ලෝක රූප ලෝක මේක මේ මේක මේ අතරමං කරන දෙයක්. මේ ලෝකෙ තුල අතරමං වෙනවා. අඳුරක් ඇති කරනවා. ඒ නිසා මේ අඳුරෙන් අපි ඉවත් වෙන්න නම් ලෝකයෙන් එතෙර වෙන්න නම් මේ ලෝකෝත්තර වෙන්න ඕන. අර සෞත්තර නැතුව අර දොස්තර වෙන එක සෞත්තර. ඒකත් යහපත් තත්වයට අද ඉන්නවට වඩා හිට හොඳ තත්වයක් සෞත්තර. මේ අනුත්තර වෙන්න ඕන. ඒකයි වෙනස.
දැන් අපි ළඟට පැවිදි වෙන්න එන පැවිදිලා ඉන්න සාමණේරයෙක් පිරිවෙන් යවන්න නැතුව මගපල නිවන් පැත්තට යොමු කිරීම
ඒක වැරදි. අඩු ගානේ අවුරුදු 17 20 වෙනකන් එයාට මේ ලෝකෙත් ඉගෙන ගන්න අරින්න ඕන. ඒක හරි. ඒක ලෝකෙත් ඉගෙන ගන්න ඕන. නැතුව හරියන්නේ නැහැ. දැන් මේක මේකේ වරදක් උනේ එක වචනික අකුරක වරදක්. දැන් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න සත් වස්සානි තියෙන්නේ මොකද්ද? සයන් අල් දෑන් සත් වස්සානි තමයි. දැන් විසාකාව එහෙම නැත්නම් අර දැන් ඔය සියලු දෙනා සත් වස්සානි කියන தത്വෙදි තමයි සෝතාපට්ටි ඵලයට පත් උනේ. මේ සත් කියන එක පස්සේ කාලෙක අටුව ආකාරයෝ හත් වස කියලා කරා. අවුද්ධාතයේ දිවෑ මේක කරන්න. කරන්න පුළුවන් සද්වස්සානි. සද්වස්සානි කියන එකේ තේරුම හේතුඵල ධර්මයට බහා ගලපා බලා සතියෙහි පීඩා කටයුතු කරන්න පුළුවන් අවස්ථාව සද්වස්සානි. සද්වස්ස හත නෙමෙයි. ඉතින් ඒක අනුව දැන් අවුරුදු 7න් සෝතාපට්ටි ඵලයට පත් උනායි කියලා බොහෝ අය කියනවා. විසාකාව අවුරුදු 7න් ඒක වැරදි. සද්වස්සානි කියන්නේ සමහර විට අවුරුදු 18 20 වගේ වෙන්න පුළුවන්. එක්ක එහෙම නැත්නම් හේතුඵල ධර්මයට බහා ගලපා බලා සද්දෝ හෝති කියන සද්දස්ස කුල පුත්තස්ස කියන தത്വෙට සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන් තැන තමයි සද්වස. සද් කියන එකේ තේරුම සද් ධර්මය සද්දස්ස සද්දා ඉන්ද්‍රිය සද්දා බල මතු කරගන්න තමන්ට පුළුවන් හැකියවන වයස සද්වස. අවුරුදු 7 එහෙම නෙමෙයි. ඉතින් ඒක නිසා මේ අකුරක වෙනසක් නිසා ධර්මයේම අද වැරදි කරගෙන තියෙන්නේ. ඒ නිසා දැන් ඔය පොඩි කාලේදී මහාන කරන යම් යම් අය මේ අවුරුදු 7දී මහාන කිරීම අද නම් වැරදක් වෙනවා. ඉතින් ඒක නිසා අඩු ගානේ මහාන කළාට වැරදක් නැහැ. ඒගොල්ලෝ මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම විද්‍යා ශිල්ප ශාස්ත්‍ර දැනුම් සම්භාරයක් ලබන්න පිළිවෙන් හරි කොහේ හරි යවන්න ඕන. ඒක උගන්වන්න ඕන. ඊට පස්සේ එතෙන්දී මේ නියම නිවැරදි බුද්ධ ධර්මය අර සද්දස්ස කුල පුත්තස්ස කියන සද්ධර්මය සද්දෝ හෝති කියන සද්දා ඉන්ද්‍රිය සද්දා බල මතු කරගන්නට පුළුවන් අවස්ථාවක් ඇති කර ගැනීම තමයි නිවනට උපකාර වෙන්නේ. ඒ නිසා එතෙක්කල් මේ සද්දස්ස කුල පුත්තස්ස වෙනතුරු සද්දා ඉන්ද්‍රිය මතු වෙනතුරු සද්දා බල මතු වෙනතුරු සද්ධර්මයේ තේරුම් ගන්න තාක්කල් සෝතාපට්ටි ඵලයටපත් වෙන්න බෑ. ඒකයි වැඩි.
ගරු ස්වාමීන් වහන්සේ මේ සාර සංකය කියන එකේ තේරුම සාර සංකය කියන එකේ තේරුම සාර සංකය
සාර අසංකය තියෙනවා. සාර සංකය ඒක ආයන ලොප් කළා තිබුණාට තියෙන්නේ සාර අසංඛය වචන තුනක්. මාගදී භාෂාවේ එහෙම අයන්න ලොප් කරනවා. තියෙන්නේ සාර අසංඛයනේ. සාර අසංඛය අයන්න ලොප් කළා. දැන් අපි කියනවා සුවාසුව අයන්න ලොප් කළා. සුව අසුව අදුක්කම අසුක අයන්න ලොප් කළා. තේරුණාද? දැන් පලාපල අයන්න ලොප් කළා. මොකද්ද ඵල? අපල. ඒක මේ මාගදී භාෂාවේ ස්වරූපයක් භාෂා පාවිච්චියක්. නිතරම අයන්න ලොප් කරන්න පුළුවන්. අයන්න කියන්නේ සාර අසංකය සාරාංශය කියන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ආයන ලොක් කර බව. ඒකට දැනුමක් තියෙන්න ඕන. ඔය සාරාංශය කියන එකේ සාර අසංකය වචන තුනක් එකතු කර එකට ලියලා තියෙනවා.
ධර්මස්කන්ධ කියන ඒ
තේරුම. එහෙම ගන්නෑ. සුව අසුව දහසක්. සුව ධර්ම සහ අසුව ධර්ම. සුග්ගතින් දුගතින්. දෙපැත්තම තේරුම් ගන්න ඕන. දහසක් කියන්නේ මාගධි භාෂාවේ අපි සිංහල භාෂාවේ දහසක් කියනවනම් සත සහස්‍ර. කිව්වොත් අන්න මාගධි භාෂාවේ දාහ. නමුත් දහසක් කිව්වහම ඕනෑම තැනකට ඕනෑම ධර්මයකට ඕනෑම වෙලාවකට ඕනෑම තැනකට යොදන්න පුළුවන් යමක් තියෙනවනම් ඒක දහසක්. කෙලවරක් නැතුව යොදන්න පුළුවන් නම් කෝටියක්. චතුස්කෝටික ධර්ම. ඒක නිසා මේ මාගධි භාෂාවේ වචන යෙදීම තේරුම් ගත්තේ නැත්නම් ඔය සිංහලෙන් හිතුවොත් ඕකමයි උනේ. දැන් ඔය 50000ක් කියන එක දැන් බුදුහාමුදුරුව නිතරම 500ක් 50000ක් ආරාධුන් වහන්සේලා එක ගිහින් තියෙන්නේ. හරිද? ගණින්න බැරි ගණන් නම් 50000ක් ගණින්න පුළුවන් ගණන් නම් 500ක්. 50 කියන්නේ චතුරාර්ය සත්‍ය මගඵල ලැබූ අය 50. ඉදංකෝ 50 භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ඉදංකෝ 50 භික්කවේ දුක්ඛං දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධං පණ තියෙනවා. පණ කියන්නේ චතුරාර්ය සත්‍ය පණ පිහිට වූ අය. පණ දහසක් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පණ ඒක තමයි පණ තියන්න ඕනේ, පණ පුවන්න ඕනේ, පණ පිහිටවන්න ඕනේ මේ මනස අර කෙලෙස් බැමි තුන කපන්න. ඒක තමයි පණ. ඒක නෙමෙයි චතුරාර්ය. ඒ කෙලෙස් බැමි කපන තාක්කල් මේ පණ දහසක් කල් මේ ශාසනය පවතිනවා. මේවා වචන අර මාගදී වචන අපි සිංහලෙන් හිතුවොත් සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්, අපිට වැරදි චිත්‍රයක්, වැරදි අර්ථයක් මේ කියනවා. ළමින්ට උගන්වනවා. දැන් ඔය සත් සති මිසක් සත් සති නෙමෙයි. මාගධි භාෂාවේ සයන්න අල්තයන්න තයන්න දැම්මනම් විතරයි හත. මෙතන තියෙන සත් සති. සත් කියන්නේ ඔය කියන ධර්මය. ඔය කියන්නේ ඔය සත් ධර්මය. සති කියන්නේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයට බහා ගලපා බලා සද්දෝ හෝති සද්දා ඉන්ද්‍රිය සද්දා බල මතු කර ගැනීම සත් සති. ඒ අනුව හේතුඵල ධර්මය තවත් කෙනෙකුට කියන්නට පුළුවන් ආකාරයට බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අන්ට ප්‍රකාශ කරන්න පුළුවන් විදියට සකස් කරගත්ත කර කරගන්නට ගිය කාලය සත් සති. එනිසා මේ ඔකතන හතක් නෑ කොහෙවත්. දැන් සත්ත බොජ්ජංග සත්ත සූරියක් ගමන ඒවා සයන්න අල් තයන්න තයන්න. මෙතන තියෙන්නේ සයන්න අල් දයන්න අද අපි සයන්න අල් තයන්න හැටියට හතක් හැටියට විග්‍රහ කිරීම වැරදි. දැන් බුදුහාමුදුරුව බුදු වුණ කාලේ සතියක් තිබුණද? ඈ ඈ තිබුණා? සතියක් තිබුණේ නැහැ. මේ සති කියන වචනේ ප්‍රකාශයට භාවිතයට ආවේ 1315 ක්‍රිස්තු වර්ෂ. ඊට ඉස්සෙල්ලා ඔය බටහිර ලෝකේ කිසිම ශිෂ්ටාචාරයක් තිබුණෙත් නැහැ. තිබුණ මිනිස්සු ආව සතිය කියලා එකක් තිබුණේ නැහැ. සුමානේ වීක් සති ඕම එකක් තිබුණේ නැහැ. මේ පෙරදිග ලෝකේ මිනිසු ගාව කොහොම අම්ම තිබුණේ නැහැ. තිබුණේ මොකද්ද? බුදුහාමුදුරුව බුදු වුණ කාලේ තිබුණේ මේ චන්ද්‍ර මාස හඳ අර අමාවක හඳ සම්පූර්ණයෙන්ම අඳුරු දවස අමාවක. ඊට පස්සේ අර 1, 2, 3 මෙහෙම 8වක, 9වක, 10වක, 15වක වෙනකන් තිබුණා. ඊට පස්සේ ආයෙ අනිත් පැත්තට. ඒක පුර මේක අව. ඒකනේ මේ අර අඩ මාස කියන එක මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කාලේ තිබ්බේ පුර අව මාසය. දවස් 29යි 3 කාලා. මෙහෙම සුමානයක් මෙහෙම කියන අද දැන් අපි මේ සියලු බෞද්ධයෝ අද තියෙන තත්ත්වයෙන් මනින්න හදන්නේ එදා. සියලු දෙනා මනින්නේ අද අපේ දැනුමෙන් එදා මනින්න හදනවා. මේවා ඔක්කොම වැරදි. මේකයි තේරුම් ගත යුත්තේ. අපි දැන් දන්නේ අවුරුදු වලින් තමයි. දැන් අපි කියනවා බුදුහාමුදුරුවෝ අවුරුදු 80ක් හිටිය ගමන් හිටියයි කිව්ව ගමන් මේ කියන දවස් 365 ඒවා 80. ඕක වැරදි. ඕම එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ සියලු මිනිස්සුන්ට මේ බුද්ධ ධර්මයේ ඒ ඉතිහාසය වැරදි විදිහට අද වෙනකොට උගන්වනවා. ඒක දැනුම. ඒක වැරදි. මේව තේරුම් ගන්න ඕන එදා තිබුණ භාෂාවක්. භාෂා තිබුණා. එදා භාෂාවේ ඒ වචන ඒ පදවල නොයෙකුත් ආකාරයට වෙන විදිහකට භාවිතා කරලා තියෙනවා. අද වෙනකොට ඒ පදවල වෙන අර්ථයකින් වෙන තේරුමකින් අපි සිංහල භාෂාවෙත් වෙන භාෂාවලත් පාවිච්චි කරනවා. ඒක වැරදි.
ගරු ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර කරගෙන යනකොට මේ දම්සක් පැවතුම් සූත්‍රයේ එක්තරා තැනක සඳහන් වෙනවා ඒවන් තිපරිවට්ටහන් දහදාසාකාරන් ඥාන දස්සනම් සුවිසුද්ධන් අවෝසේ කියලා තිපරිවට්ටයක්.
ඔව්.
ඒ අදහස
දැන් එක එක ආර්ය සත්‍යයේ ආර්ය සත්‍ය හතරක් තියෙනවනේ. දුක්ඛාර්ය සමුදය ආර්ය සත්‍ය නිරෝධාර්ය සත්‍ය නිරෝධගාමිනී ආර්ය සත්‍ය. එක එක ආර්ය සත්‍යයේම ත්‍රිපරිවර්ත්‍යයක් තියෙනවා. දුක්ඛාර්ය සත්‍ය පරිඤ්ඤාතම් පරිඤ්ඤේය පරිඤ්ඤාතන්ති. සමුදය ආර්ය සත්‍ය පහතබ්බංච පහිනම් පහියායන්ති. නිරෝධාර්ය සත්‍ය සත්‍චිගතබ්බංච සත්‍චින් කරෝති සත්‍චිගතාන්ති නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍ය භාවිතබ්බංච භාවිතං භාවිතාතාන්ති. ඔය 12 ආකාරයේ 12 තමයි ත්‍රිපරිවට්ටම් 12 ආකාරම් කියලා චතුරාර්ය සත්‍යයට විග්‍රහ කරලා තියෙන්නේ. හොඳයි එහෙනම් දැන් වෙලාව හොඳටම පරක්කු වුණා දන්නේම නැතුව 11ට කිට්ටුයි 45 වුණා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් තව දවස් දෙකයි තියෙන්නේ. අද ගියාම හෙටයි අනිද්දායි තව සූත්‍ර ධර්ම කීපයක් දේශනා කරන්න තියෙනවා. අද හවසත් හෙට උදෙත් හෙට හවසත් අනිද්දා උදෙත් ඊට පස්සේ සිකුරාදා හවස වෙනකොට මේ පොඩි මේ සමාලෝචනය කරලා මේ පින්වතුන්ටත් අවස්ථාවක් ලබා දෙනවා. ඒ සිකුරාදා හවස 6ට පමණ තමන්ටත් අදහසක් ප්‍රකාශ කරන්නට ඒ මෙතෙක් කල් අදහස් ප්‍රකාශ නොකරපු අලුත්ම අයටත් කැමති ඉදිරිපත් වෙන්න පුළුවන් අයටත්. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන්. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ තු සබ්බ සම්පත්ති සිද්ධිය. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනම් තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා.